ප්‍රශ්න තියෙනවනම් අද ප්‍රශ්න අහන්න පුළුවන්. තියෙන ප්‍රශ්න ගැටළු ඉන්න ආසනයේ ඉඳගෙන අහන්න තෝරන කටියටත් ඒක උපකාරයි. එතනදී සෝවාන් පුද්ගලයාගේ ඉඳලා අරියත් මාර්ගය දක්වා අවිද්‍යාව තියෙනවා යන්න නොයේදී ditthi sampanna පුද්ගලයා වෙච්ච දවසේම අවිද්‍යාව නැති වුණා. මේ දුක ඇතිවීම, මේ දුක නැතිවීම, මේ දුක නැති කරන මාර්ගය කියලා චතුරාර්ය සත්‍ය අවබෝධය සමගම විද්‍යාව පහළ වුණා, අවිද්‍යාව නිරුද්ධ වුණා. නමුත් අවිද්‍යා ආශ්‍රවය කියන එක විතරයි තියෙන්නේ, අවිද්‍යාව නැහැ. එතනින් පස්සේ අවිද්‍යා ආශ්‍රවය කියන එක විතරයි සේක පුද්ගලයාට තියෙන්නේ. පෘථග්ජන පුද්ගලයාට අවිද්‍යාවෙන්ම යුක්ත ඒකයි අවිද්‍යාපච්ච සංකරය. අවිද්‍යාවෙන්ම සිතින් කියින් කිරින් කරනකොට ඒක කුසල වුණොත් කර්ම වෙනවා, අකුසල කුසල වුණොත් කුසල කර්ම වෙනවා. යාට ඒ සිතින් කියින් කිරින් අකුසල වුණොත් අකුසල කර්ම වෙනවා. අනිත් කෙනාට අවිද්‍යා ආශ්‍රවයක් කියලා කියන්නේ අවිද්‍යාව නැහැ, සිහි කළොත් සම්මාදිට්ඨියම තමයි, හුරුව විතරයි තියෙන්නේ. නමුත් අවිද්‍යා අනුසය කියන එක තියෙනවා. ඒ අනුසය කියන එක අවිද්‍යාව කියන ගණයට යන්නේ නැහැ. තේරෙන්නේද? ඒ නිසා පෘථග්ජන පුද්ගලයාගේ එයි අනිත් අයට ඔක්කොම අවිද්‍යාව තියෙනවා කියලා විවහාර කරන්නේ දිට්ඨි සම්පන්න පුද්ගලයා නැත්තම් සෝවාන් ඵලයට පත් වෙච්ච දවසේ අවිද්‍යාව කියන එක සම්පූර්ණ දුරු වුණා. එදා ඉඳලා විද්‍යාවම තමයි. නමුත් අවිද්‍යා ආශ්‍රය කියන සතර බොහෝ කාලයක් හුරු කරපු ඕකල්සිත පැවතෙන කෙලෙසයක් තියෙනවා. ඇත්ත දැනගත්තට සිහිය නොවන තව වැඩිලා මදිකම නිසා අවිද්‍යාව ඇත්තෙක් වගේ කටයුතු කරනවා සිහිය නිසා. නමුත් ඒ අවිද්‍යාව නිසා නෙමෙයි. හරි, තව මොකද්ද? උච්ච දෘෂ්ටිය හා යෙදුණු තණ්හාවයි විභව තණ්හාව. නෑ, මෙහෙමයි. ඒ දෘෂ්ටිය ගත්තාම පටිසම්භිදා මග්ගේ ditthi katha කියලා කොටසක් තියෙනවා. කෙනා කෙනා බලා ගන්න. ඔයගලන්ට ඒක උත්තර හම්බ වෙනවා. ditthිය ප්‍රධාන වශයෙන් 62ක් වුණාට ඒක ප්‍රභේද වශයෙන් 304ක් දක්වා වැඩි වෙනවා. එතකොට අන්තග්‍රාහක ditthි, අනත්තග්‍රාහක ditthi, ආස්වාද ditthi, මේ වගේ ditthi ගොඩක් තියෙනවා. එතකොට උච්ඡේද දෘෂ්ටියෙත් ඇතුළත ප්‍රභේද රාශියක් තියෙනවා. ශාස්ත්‍ර දෘෂ්ටියෙත් ඇතුළත ප්‍රභේද රාශියක් තියෙනවා. එතකොට ඒ ප්‍රභේද එකතු කළා තමයි ප්‍රධාන ditthi අංග 62ක් වෙනවා. 62 ඇතුළේ තව ප්‍රභේද වෙනවා. එතකොට උච්ඡේද දෘෂ්ටියේ ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා මොකක්ද? නැවත ඉපදෙන්නේ නැහැ. ආයේ උපදින්නේ නැහැ සත්වයා. නැත්තම් පුද්ගලයා කියන කාරණාව උපදින්නේ නැහැ කියන අදහස තමයි තියෙන්නේ. ඒක එක එක ප්‍රභේදයන්ගෙන් එන්න පුළුවන්. තන් ජීවන් තන් ශරීර ජීවිතයේ ශරීරයේ දෙකම එකයි. ජීවිතය අවසන් වෙනකොට ශරීරය අවසන්, ශරීරය අවසන් වෙනකොට ජීවිතය අවසන්. එතනින් පස්සේ තුච්චයි, ඉවරයි, ශුන්‍යයි. ආයිපදෙන්නේ වගේ උච්චේ දෘෂ්ටි ඇති වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ විතරක් නෙමේ, තව මේ සමාපත්තියට සමවැදුනහම නැත්තම් මේ සමාපත්තිය ඉපදුවට පස්සේ එතන නිට්ටයයි සැපයි සදාකල්කයි ආය උපදින්නේ නැහැ කියලා අරූපතල වඩන ක්‍රමයක් තියෙනවා. එතකොට ඒක උච්ඡේදයයි. ආපහු මේ සත්‍යයේ ගතිය කල්ප 60,000යි තියෙන්නේ. එතෙක් මුකුත් කරන්න බෑ. උඩට පහතට සසර ඇවිදලා ඇවිදලා කල්ප 60,000කින් පස්සේ ඉවරයි. කියලා ඒ වගේ උච්ඡේද දෘෂ්ටිය එක එක ප්‍රභේද වෙනවා. එතකොට ඒ උච්ඡේද දෘෂ්ටිය හා බැඳිලා ඇති වෙන තණ්හාවක් තියෙනම් ඒකට තමයි විභව තණ්හා කියලා කියන්නේ. ඒක හොඳයි ගොඩක්ම මං කී පොත්පත් හොඳට බලන්න කියලා පටිසම්භිදා මග්ගේ ditthi කතාව කියවන්න. ditthi කියන්නේ මොකක්ද? ditthi පරිඋත්ථානය, ditthi එකගේ අවදි වීම මොනවද? ditthi දුරු වෙන්නේ කොතනින්ද? මේ එතකොට ditthinge පැන නැගීම මොන ආකාරයකින්ද? ditthiyekට උදව් වෙන ධර්මතා මොනවද, කීයක් තියෙනවද කියලා මේ හැම එකක්ම උගන්වනවා. ditthi කියන වචනේ අර්ථය පවා උගන්වනවා. ඒ නිසා මේ උගන්වන කෙටි දෙකින් නෙමෙයි දහස්පස අපිට දක්ෂයක් වෙන්න ඕනේ හැම කෙනෙක්ම. එතකොට අපි කියමු ditthi සම්බන්ධව අපිට තව හොඳට තේරුම් ගන්න ඕනේ කියන්නේ. ඒ වෙලාවේදී ඒක අරගත්තාම හොඳට බලලා පුළුවන් තරම් මතක තියාගන්න. එතකොට එයා දන්නවා අපි එදිනෙදා ආයතන පරිහරණය කරනකොට ඇතිවෙන අරමුණක පවා ditthi ඇසුරු වෙන ආකාරය පෙන්වනවා. ආස්වාද ditthi කියලා අපි කියමු. ආස්වාදය අනිකක්, ditthi අනිකක්. ආස්වාදය ආරම්භය ditthiක් තියෙන්න පුළුවන්. ඒකට කියනවා ආස්වාද ditthi. එතකොට ඒකද උච්ඡේද වශයෙන් සාසත වශයෙන් බෙදෙන්න පුළුවන්. කෙටියෙන්ම ගත්තාම ditthi කියන එක සාසත උච්ඡේද කියන ගති දෙකට බෙදෙන්නේ. ඇයි මේ ගති දෙකට බෙදෙන්නේ? අපි කියමු සත්වෙක් පුද්ගලෙක් ඉන්නවා, ආත්මයක් තියෙනවා කියන හැඟීම ලෝකෙ තියෙන්නේ. ඒකෝ දැන් මේ ඉන්න සත්වයාට එක්ක මරණයෙන් පස්සේ උපදින්න ඕනේ, එක්ක මරණයෙන් පස්සේ උපදින්න නැති වෙන්න ඕනේ. වෙන කොහටවත් යන්න බෑ. ওই ගති දෙකෙන් එකක් අනිවාර්ය වෙන්න විතර. දැන් සත්වෙක් ඉන්නවා, පුද්ගලෙක් ඉන්නවා කියලා ලෝකෙ තියෙනවා විවහාරයක්, ලෝකයාගේ සංඥාවක් තියෙනවා. එතකොට ඉන්න කෙනාට ගති දෙකක් නිහිතයි. මොකද්ද? එක්ක මරණයෙන් පස්සේ උපදිනවා, එක්ක මරණයෙන් පස්සේ උපදින්නේ නැහැ. මරණයෙන් පස්සේ උපදිනවා කියන එක මොන විදිහකට විස්තර කළා? ඒක සාස්ත්‍ර දෘෂ්ටියම තමයි. ඒකේ ඒ දෘෂ්ටිය එක එක ආකාරයකට එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි කියමු අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. ජීවිතය අනිකක්, ශරීරය අනිකක් කියලා ගත්තහම ජීවිතය නැති වෙනවා, ශරීරය නැතිව ජීවිතය කියලා. නැත්තම් කෙනෙක් මරණයෙන් පස්සේ උපදිනවාද? කියලා අහනකොට සමහර තැන්වලදී මම දැකලා තියෙනවා පිටකේ නෙමෙයි ආශ්‍රිත ග්‍රන්ථවල උත්තර දෙනවා නච්චසෝ ඤාඤ්ඤෝ. ඔහුත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි කියන තැනක එහෙම උත්තර දුන්නත් වැරදි. ඒකෙන් අදහස් කරන්නේ නච්චසෝ ඤාඤ්ඤෝ කියලා ඔහුත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි. ඒ කියන්නේ මේ ශරීරය යන්නේ නැහැ. මේ ශරීරය සම්පූර්ණ නිරුද්ධ වෙනවා. නමුත් නොවනවත් නෙමෙයි. හිතේ හැපැත්තට යනවා. ඈ කියන තැනකින් රූපකයෙන් පනවන්නේ නැතුව නාමකයෙන් පනවනවා. සමහර කෙනෙක් නාමකයෙන් පනවන්නේ නැතුව රූපකයෙන් පනවනවා. ඒ වගේ නාම ධර්ම ටික මෙතන හින්දෙනවා. නමුත් රූපී ආසඤ්ඤතලයේ වගේ උපදිනවා. කියන තැනකින් නාමකය නැතුව රූපකයෙන් පනවන්න පුළුවන්. එතෙන්දී ඒ විදිහට විස්තර කෙරුවත් නච්චසෝ නචඤ්ඤෝ කියලා විස්තර කෙරුවත් සාස්ත්‍ර දෘෂ්ටියම වෙනවා. කුමන ආකාරයකට හෝ උපදින්නේ නැහැ කියලාම විස්තර කෙරුවොත් ඒක උච්ච දෘෂ්ටියකට අහුවෙනවා. ලෝකේ හැම වෙලාවෙම ප්‍රශ්න අහන්නේ ආත්ම සංඥාව ඉඳලා. ඒ වෙලාවේදී සුත්තවත් ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණය තමයි ඒ අහන දෙයට උත්තර දෙන්නේ. මේකේ තියෙනවා ප්‍රශ්නයක් අහනකොට කෙනෙක් ප්‍රශ්නයට පිළිතුරු දෙන ක්‍රම හතරක් තියෙනවා. යම් කිසි කෙනෙක් ප්‍රශ්න අහුවහම ඒ හැම ප්‍රශ්නයකටම ඍජු උත්තර දෙන්න යන්න එපා. හොඳට නුවණින් බලන්න ඕනේ මේ ප්‍රශ්නෙට උත්තර දිය යුතු ආකාරය. ඒකාංශ ව්‍යාකරණ කියලා සමහර දේවල් තියෙනවා ඒකාන්තෙන් තනි වචනකින් ඕක කියලා උත්තර දුන්නේ නැහැ. අපේ නිකමට කිව්වොත් සංකත සීලෝ ධර්මයේ අනිත්‍යයිද කියලා අහුවොත් ආයේ ඒක බෙදන්න දෙන්නේ ඕ කියලා තනි වචනකින් උත්තර දුන්නේ නැහැ. ඊට පස්සේ තව උත්තර දෙන්න දෙන පරිපූචිතා ප්‍රශ්නය අහපු කෙනාගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ. අපි කෙටියෙන් ගත්තොත් මම මහතද කියලා නිකන් අහුවොත් කෙනේ කාට වඩාද කියලා අපිට ඔකේ අහන්න පුළුවන්. හවලාට වඩා අපි දන්නේ අහන්නේ. ඒ වගේ ප්‍රශ්නේ අහපු කෙනාගෙන් ප්‍රශ්නයක් අහලා ඔබ පිටකේ පුරාවටම බලන්න බුදුරජාණන් වහන්සේ මොකක් හරි අහුවම හොඳයි. ගැහුවේ ඔබට හිතෙන්නේ කොහොමද? භාගතුන් වහන්සේ මට මේ විදිහට හිතෙනවා. ආ එහෙනම් ඒ විදිහට කරන්න. නැත්නම් ඒක වෙන්නේ මෙහෙමයි කියලා අපව ප්‍රශ්නේ අහන කෙනාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒකද කියනවා පරිපූජිතා. ඒකංශ ව්‍යාකරණ පරිපූජිතා. ඊට පස්සේ කියනවා විභජ්‍යවාදී. අපි කියමු කර්ම කෙරුවොත් දුගතියට යනවම නේද කියලා කවුරු හරි අහුවොත් එතෙන්දී ඕ කිව්වත් වැරදි නැහැ කිව්වත් වැරදි. බෙදනවා. කර්ම තියෙනවා කුසල කර්ම කියලා අකුසල කර්ම කියලා. අකුසල කර්ම කළොත් දුගතියකට යනවා, කුසල කර්ම කළොත් සුගතියකට යනවා කියලා අර අහපු වචනේට කර්ම කළාම දුගතියකට යනවද කියලා අහුවොත් අපි ඔව් කිව්වොත් දැන් කුසල කර්ම කළත් අපායට යනවා කියන එක අපි කියලා නෑ කිව්වොත් අකුසල කර්ම කෙරුවොත් අපායට යන්නේ නෑ කියන එක කියලා. ඒ හින්දා ඒ වගේ තැනකදී අපි ඒක කරනව මොකද්ද? විභජ්‍යවාදී බෙදනවා. බෙදා දැක්විය යුතුයි. බෙදලා උත්තර දෙ යුතුයි. කුසල කර්ම කළාම අපාය යනවාද? කුසල කර්ම කියලා තියෙයි, අකුසල කර්ම කියලා තියෙයි. කුසල කර්ම කළොත් අපාය යන්නේ, දුගතියකට යන්නේ, සුගතියකටමයි යන්නේ. අකුසල කර්ම කළාම දුගතියකට යනවා කියලා මෙන්න මේ වගේ දේවල් බෙදනවා. තමයි මම දැක්කා පහුගිය කාලවල පත්තරවල ජනමාධ්‍යවල හරියට වාද විවාදයක් කරනවා ලෝකේ කුසලයයි පිනයි දෙකක්ද එකක්ද කියලා. තාමත් මං හිතන්නේ දෙහා ගන්න බැරුව. එක කොටසක් කියනවා එකයි කියලා. එක කොටසක් කියනවා දෙකයි කියලා. කිසිදු කෙනෙක් මං දැකලා නැහැ ඕකට සාධාරණ උත්තරයක් සපයනවා. ඕක විභජ්‍යවාදීව පෙන්වන්න ඕනේ දර්ශනයක් උත්තරයක්. කිසි කෙනෙක් විභජ්‍යවාදීව පිළිතුරු දිය යුතු ධර්මයක් නේද මේ කියලා දකින්නේ නැහැ ඒක. එක් කෙනෙක් කරුණ පිටකේ පුරාවට දින එකතු කළා පිනයි කුසලයේ දෙක එකක් කියන්නේ කරුණ සපයනවා. බලනකොට ඒ පැත්තටත් ගැලපෙනවා. නෑ මේක දෙකක් කියලා පෙන්වන්න පිටකේ තියෙන කරුණ එකතු කළා පෙන්වනවා. ඒ පැත්තටත් ගැලපෙනවා. ඉතින් ඕක තා වාද විවාද. නමුත් ඇත්තටම ඕකෙදි චූටි කරුණක් තියෙනවා. ඔය වගේ බෙදලා විනායි කුසලයේ එකක්ද වෙන න්‍යායක් තියෙනවා දෙකක්ද වෙන න්‍යායක් තියෙනවා මෙන්න මේක හේතු කියලා බෙදලා පෙන්වන ප්‍රශ්නේ ඉවරයි. ඒක කරන්නේ නැහැ. මාස ගණන් අවුරුදු ගණන් තර්ක විතර්ක කරනවා වාද විවාද යනවා පත්‍රවල පිටු ගණන්. කාලය හරි අපරාධයක් මොනවා කියන්නේ. චූටි ප්‍රශ්නයක්. චූටි උත්තරයක් තියෙනවා. ඉතින් නුවණ නැතුව. ඒ වගේ උත්තර දෙන්නෝනේ. ඊගවට තියෙනවා තව එකක් තපනීය ප්‍රශ්න කියලා. තපනීය ප්‍රශ්න කියලා කියන්නේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. ප්‍රශ්නේ තබනවා. අපි කියමු ඒකට කියනවා දස අව්‍යාකත වස්තු කියලා. අව්‍යාකත කියලා කියන්නේ එතන අව්‍යාකත කියන වචනේ පිටකේ පුරාවට තැන් තැන් වලදී විවිධ අර්ථ දෙමින් නියෝජනය වෙනවා. අපි කියමු කුසල ධම්ම, අකුසල ධම්ම, අව්‍යාකත ධම්ම කියනකොට එතන අව්‍යාකත කියලා කියන්නේ කුසල අකුසල නොවූ අර්ථේ. කුසලද නොවුණු අකුසලද නොවුණු කියන අර්ථයකින් තමයි අව්‍යාකත කියන්නේ. ක්‍රියා අව්‍යාකත, විපාක අව්‍යාකත කියලා. මෙතනදී දස අව්‍යාකත කියලා කියන්නේ ව්‍යාකෘත නොකියන ලද තථාගතයන් වහන්සේ උත්තර නොදෙන කියන අදහසින් කතා නොකරන එක ගැන ව්‍යාකෘත නොකරන අදහසින් මොකද්ද? සත්‍ය මරණයෙන් පස්සේ උපදීද කිසි වෙලාවකට ඒකට උත්තර දෙන්නේ නැහැ. සත්‍ය මරණයෙන් පස්සේ උපදින්නේ නැද්ද? ඒකට උත්තර දෙන්නේ නැහැ. සත්‍ය මරණයෙන් පස්සේ උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන්ද? උත්තර දෙන්නේ නැහැ. සත්‍ය මරණයෙන් පස්සේ උපදින්නෙත් නැ නැත්තේත් නැද්ද? උත්තර දෙන්නේ නැහැ. ජීවිතය ශරීරය දෙකම එකක්ද? උත්තර දෙන්නේ නැහැ. ජීවිතය අනික ශරීරය අනිකක්ද? උත්තර දෙන්නේ නැහැ. තපනීය ප්‍රශ්න කියලා කියන්නේ කට වහගෙන සද්ද නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. ඔයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා නම් සත්‍ය මරණයෙන් පස්සේ උපදීද කියලා ඒ ප්‍රශ්නය ඔයා තුල ප්‍රශ්නයක් හැටියට මම තබනවා. ඒක මම ලෙහන්නේ නැහැ. ලෙහන්නේ නැහැ. හැබැයි මම ප්‍රයෝග කරනවා ඔය ප්‍රශ්නය අහපු එක වැරදි කියනක ඔයාට තේරෙන විදිහට මම උපායක් පෙන්නනවා. අපි එකමට කියමු ඈත වෙලක පඹයෙක් ඉන්නවා. නමුත් ගොඩාක් දුරයි අපි ඉන්න තැනට. පඹය බව පේන්නේ නැහැ. අපිට පේන්නේ මිනිස්සෙක් හැටියට. සත්වෙක් හිටගෙන ඉන්නවා වගේ පේන්නේ දැන් පුද්ගලෙක් හැටියට. අපි ළඟ ඉන්න කෙනෙක්ගෙන් අහනවා අර මිනිස්සයා මරණයෙන් පස්සේ උපදීද කියලා. එතකොට මම ඔව් හෝ කිව්වොත් නෑ හෝ කිව්වොත් දැන් මරණය පස්සේ උපදීද කියලා අහනකොට එහෙම අහන්න සුදුසු නෑ කියනවා. එයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ප්‍රශ්නය අවලංගු කරනවා. එහෙම අහන්න සුදුසු නෑ කියනවා. ඊට පස්සේ ඒ කියන්නේ මරණය පස්සේ උපදින්නේ නැද්ද? එහෙම අහන්න සුදුසු නෑ කියනවා මම. ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරනවා. මෙයා කියන කිර ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ මිනිස්සේ මරණය පස්සේ උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන්. එහෙම අහන්න සුදුසු නෑ. ඒ කියන්නේ මරණය පස්සේ උපදින්නෙත් නැත්තේත් නැද්ද? එහෙම අහන්න සුදුසු නෑ. ඇයි ඔබ වහන්සේ මම අහනහන එකට එහෙම අහන්න සුදුසු නැහැ කියන්නේ? මේ එන්නකෝ යන්නකෝ එනියර දිගේ පොඩ්ඩක් ඉස්සරහට කියලා යවනවා. ලං වෙනකොට පඹයක් බව එයාට පෙවුනහම එයාට තේරෙනවා මං අහපු ප්‍රශ්නේ වැරදි. බැරි වෙලා පඹය වූතන මිනිසයා කියලා අහන ප්‍රශ්නේ වැරදි. මෙතන තියෙන අනාත්ම දෙයක් කියලා එයා කවදාවත් දකින්නේ නැහැ. දකින්න දැන්නත් මට යන්න පාර පෙන්වන්නද මම අර දෘෂ්ටිය තුල හිරකළු. සත්‍ය අර සත්‍ය මරණ පස්සේ උපදීද? ඔව් කියලා කිව්වොත් එයාට එතන පවතින දේ සැබෑවටම දකින්න බෑ කවදාවත්. දකින්න දැන්නත් යන්නේ නැහැ. යවන්න ක්‍රමයකුත් නැහැ. නැහැ කියලා කිව්වොත් ඒත් එහෙමයි. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්ද කිව්වොත් ඒත් එහෙමයි. ඒ නිසා එයාගේ ප්‍රශ්නේ තබන කියලා කියන්නේ කතා නොකර ඉන්නව නෙමෙයි, ප්‍රශ්නේ ලෙහන්න. එහෙම අහන්න සුදුසු නැහැ, ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේ සත්‍ය මරණයෙන් පස්සේ උපදීද කියලා මේ අහනකොට තථාගතයන් වහන්සේ ඒවට කියන තපනීය ප්‍රශ්න. ඇත්තටම ත්‍රිපිටකේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ සාස්ත්‍ර ශාසනය ඉගෙන ගන්නවා කියලා කියන්නේ ධර්මය ඉගෙන ගන්නවා කියන්නේ මෙන්න මේ ක්‍රමෝපායන් ඉගෙන ගන්න එක. නැත්තම් අකුරු ගන්න ඕන කෙනෙකුට මේක කියවගෙන යන්න බැරි නෑ. නමුත් එතකොට ඉගෙන ගන්නවා කියන්නේ මේ ක්‍රමෝපායන් ඉගෙන ගන්නවා. කවුරු රහුවොත් ස්වාමීනි එතකොට අපි මරණයෙන් පස්සේ ඉපදෙයි නේද? නැත්තම් සත්‍ය උපදී නේද කියලා අහුවොත් Taman taggal හොඳට දන්නවා මොකද්ද? මේක තපනීය ප්‍රශ්නය. මම මේ ප්‍රශ්නෙට උත්තර දුන්නොත් මෙයාට කවදාවත් අනාත්මය අවබෝධ කරවන්න බෑ. ඇත්ත පෙන්වන්න බෑ. ඇත්තට යොමු කරන්න මගක් නැහැ. එහෙනම් එහෙම අහන එක වැරදි. ඒකට උපදින්නේ නැද්ද? එහෙම අහන එකත් වැරදි. ප්‍රශ්නේ සුදුසු නැහැ. කිව්වහම එයාට ප්‍රශ්නේ තබල ප්‍රශ්නයක්මයි. ඇයි එහෙම කියන්නේ? එතකොට දේශනා කරන පටිච්චසමුප්පාදය. එහෙම නැතිනම් අනාත්ම ස්කන්ධ ටිකක් තියෙන්නේ. ඒ ස්කන්ධ ටිකේ ඇත්ත ඇටි හැටි නොදන්නාකම නිසා සත්පුද්ගල සංඥාවක් මේ උපදවා ගන්නවා කියලා ස්කන්ධ ටිකට කෙලෙස් එකතු වෙලා හදාගන්න සිද්ධාන්තයක් හැටියට එන්නලා මරණයෙන් පස්සේ ආපු කෙනෙක්වත් මරණයෙන් පස්සේ යන කෙනෙක්වත් මේ මෙතනදී පටිච්චසමුප්පාද ධර්මතාවයක් කියන ටික පැහැදිලි කරනවා. පැහැදිලි කරන්ද මගේ හෙලිපෙලි කර ගන්නවා. තේරෙන්නේ? ඒ නිසා සත්වෙක් ඉන්නවා කියන දෘෂ්ටියට පත් වුණොත් එයාට උච්ඡේද සාස්වත කියන අන්ත දෙකට නොඇටි ඉන්න බෑ. මේ අන්ත දෙකම මේ ශාසනේ බැහැර වෙන්නේ මොකක් නිසාද? සත්ව කතාව කියන එකම බොරු කරන නිසා. අපි කියමුකෝ සත්වයා කියන ආත්මය කියන දෘෂ්ටිය මත හැරුණු අනාත්ම ස්කන්ධ ටික අවබෝධ වෙච්ච දවසක සත්ව පුද්ගල සංඥාව මුදුරු වුණොත් සත්වය මරණයෙන් පස්සේ උපදීද නැද්ද කියන අන්ත දෙකෙන් එකකටවත් දුවනවද යා? දුවන්නේ නැහැ. ඒ නිසා ඒ පැත්තට යොමු කරවණ්ඩයි යොමු වෙන්නයි ඒ නුවණ තියෙන හින්දායි මේ ප්‍රශ්න වලට උත්තර නොදෙන්නේ. තව මොනවද තියෙන? ඒතරට ඉඳලා ප්‍රශ්න තියෙන්නේ. මොකද්ද? අවිද්‍යාව පොළොව. අවිද්‍යාව පොළොව. විඥානයේ බීජේ සංහාව දැක. එතන තමයි. සාහනි එක ආයුරත්තු තේම අපිට ඇලේ කියන ඵලය පොළොව නැතිකලා බීජ සූත්‍රයේ තියෙන්නේ කම්මං කෙත්තං විඥානං බීජං තණ්හාසිනේහෝ කියලානේ. අවිද්‍යාව කෙතයි කියලා තියනවාද? බීජ සූත්‍රේ නම් තියෙන්නේ කම්මං කෙත්තං විඥානං බීජෝ තණ්හාසිනේහෝ කියලා. මේක බීජ සූත්‍රය අප බලගෙන බීජ සූත්‍රයේ අවිද්‍යාව පොළොව කියන දකින් නෙමෙයි කෙත පොළොව හැටියට පෙන්නන්නේ කර්මය. අවිද්‍යාව සම්ප්‍රයුක්තයි කර්මයට. අවිද්‍යාවෙන් තමයි කර්ම නිමිත්ත හදන්නේ. කර්ම නිමිත්තෙන් තමයි පොළොව හදන්න කියන්නේ. දැන් ඕගොල්ලන්ට කුටියක් තියනවා කියලා පෙන්නන ගම දකින්න ජීවිතේ දානසලාව තියනවා කියලා පොළොවක් හදලා තියෙනවනේ. දැන් බීජ බිමක් හදලා තියෙනකම අවිද්‍යාව මේ කර්ම නිමිත්තට උපකාරක ධර්මයක්. ඒකයි කම්මං කෙත්තං කියලා කෙත හදලා තියෙනවා දැන් ඕගොල්ලන්ට. එතකොට තණ්හාව සෙනෙහ යන්න ඕනකම විඥාන බීජං සිතට ඊට අනුව බැසගත්තාම ඔන්න කුටියට යන නැත්තම් කුටිය පේනවා කියලා තමන්ට විපාකයක් උපදව ගන්න පුළුවන්. මේ ධර්මය නැවත ආයතන ටික හැදෙන්න තියෙන ස්පර්ශ ආයතන ටික හැදෙන්නේ මෙහෙමයි කියන කාරණාවයි පෙන්නන්නේ. ඉස්තෙල්ලාම මේ හැම දෙයක්ම ඇති බවට කර්මෙන් ශේත්‍රය හදනවා. තණ්හාවෙන් අනුග්‍රහය දක්වලා සිත ඊට බැසගත්තාම ආයත් මේ වගේ ආයතන ටික හැදිලා කෙනෙක් ඉපදෙනවා කියනවා නම් ආයතන ටික නැවත උපදින්නේ මෙහෙමයි කියන කාරණාව පෙන්වන්නේ. බැරි වෙලා කෙත නොවුයේ නම් තෘෂ්ණාව නැමති ජලයේ අනුග්‍රහය ලැබුවේ නම් විඥාන නැමති බීජයේ එහි තැන්පත් නොවුනේ නම් ඒකේ ඵලය තමයි මොකද මේ වගේ ස්පර්ශ ආයතන හය හටගන්නේ කියන උත්තරේ පෙන්වන්නයි තථාගතයන් වහන්සේ ටික පෙන්වන්නේ. ඒ සූත්‍රය බලන්න බීජ සූත්‍රයන් තියෙන අරම මොකද්ද? දානේ ඇවිල්ලා ආමිසයි සීලේ ප්‍රතිපත්ති ප්‍රතිපත්තිය ආනිසංස වැඩි. හැබැයි ඒකෙදි දැනගන්නට ඕනේ සීලේ නැති ආනිසංසයක් දානෙන් ලැබෙනවා, දානේ නොලැබෙන ආනිසංසයක් සීලෙන් ලැබෙනවා. කුසලයේ වැඩි නමුත් සීල් රැකකට දානයක තියෙන විපාක ලැබෙන්නේ නැහැ. දන් දුන්නට සීලයෙන් ලැබෙන විපාක ලැබෙන්නේ නැහැ. භවනාව ওই දෙකෙන් ලැබෙන විපාකයක් ලැබෙන්නේ නැහැ. ආනිසංස වැඩි දානෙට වඩා සීලයේ, සීලයට වඩා භවනාව. භවනා කළා කියලා සීලෙක තියෙන ආනිසංස ටික ලැබෙන්නේ නැහැ, දානේ තියෙන ආනිසංස ලැබෙන්නේ නැහැ. එතකොට කෙනෙකුගේ ජීවිතේ පරිපූර්ණ වෙන්න සිරුවකාරෙම නිදුක් ජීවිතයක් ගත කරන්න නම් දාන සීල භවනා කියන ධර්මතා තුනම තිබුණාම මේ කැටි කළ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ජීවිතයට දුක නොයන සියලුම ශේත්‍ර ටික පෙන්වනවා. අපි කියමු මනුෂ්‍යෙක් හෝ දෙවියෙක් වෙන්න කර්මයටත් දානේ අවශ්‍යයි. ඊට පස්සේ ලැබපු ජීවිතයක ඛණ්ඩ බොණ්ඩවත් නැතිනම්, අඳින්නත් නැතිනම්, ඉන්න හිටින්න පැලක්වත් නැත්තම් අන්ත දුකී දුප්පත් ජීවිත ජීවත් කරගන්නත් බෑ. සිල් රකින්නත් හම්බෙන්නේ ප්‍රඥාවටත් ඉඩ නැහැ. භාවනා කරන්නත් හම්බෙනවද? ඇයිදින් එදා වේලෝ හැගන්න දුවන් දෙපේ. නමුත් දන් දුන්නාම යාන වාහන ඉඩ කඩම් මිල මුදල් ගෙවල් දුවල් රන් රෙදි මුතුමැණි කියලා බාහිර භෞතික සම්පත්ති ලැබෙනවා අඩ වෙනවා. හරි. ඊට පස්සේ යා සිල් රැකලා නැත්තම් අනුන්ගේ දේවල් හොරකම් කළා නම් තියෙන්නේ තමන්ට දානෙන් ලැබුණු වස්තු හොරු ගන්නවා විනාශ වෙනවා. යා සත්තු මරලා නම් තියෙන්නේ අච්චර සම්පත්තිය කුරුම් මිලාවත අවශ්‍ය නැහැ අච්චර ජීවත් වෙන්න. පරදාරසේ අපි කියමු කාම වර්ද හැසිරෙලා තියෙන්නේ මහා සම්පත්තියක් ඇතු උපදින හැබැයි නපුංසකයි. එතකොට ඒ වගේ සීලය අඩු වුණාම සීලේ නැත්තම් අර දානෙන් හම්බෙච්ච ටිකේ ප්‍රතිඵල ගන්න බෑ. සීල් රැක්කහම එයාගේ වස්තුව කිසි වෙලාවක නැති වෙන්නේ නැහැ, නැති කරන්න බෑ, හොරුන්ට ගන්න බෑ. ඒ වගේම හොඳ දීර්ඝායුෂ්කයි, හොඳ පෞරුෂත්වයකින් යුක්තයි. ඒ වගේම අපි කිමු හිස් වචන බොරු කිව්වහම වෙන්නේ මොකද්ද? තමන් කොච්චර නිර්දෝෂී වුණත් අධිකරණයක් හැමදේ සත්‍ය ඔප්පු කරගන්න බෑ. බොරු කිව්වහම බොරුවක තියෙන ආදීනේ අකුසලයේ තමයි මොකද්ද? ගොඩාක් නිර්දෝෂී. වරදක් නෑමයි. නමුත් එයාට සත්‍ය හඟවන්න මේ හෙලි කරව ගන්න බෑ. එයා වැරදිකාරය වෙනවා. සත්‍යයට යනවා. හිස් වචන කතා කළාම තියෙන දෝෂේ මොකද්ද? එයාගේ වචනයට දැසිදස්සෝ කම්කරුවෝ දුවදරු කී කරුනේ. හිස් වචන කතා කිරීමේ ආදීන. ඔය වගේ දුස්සීල කමෙත් ආදීනෝ තියෙනවා. භවෝග සම්පත් කොච්චර ලැබුණත් මේ සීලේ සමහර විටක ඉතාම දුර්වර්ණයි. එක්ක අංග විකලයි. මත්තෙන් පානය කළා නම් මහා ධනවතෙක්ගේ දරුවෙක් කියලා උපදින්නේ. හැබැයි මොංගල් කියලා කියන්නේ මුලේ අඩුයි. කෙලතුල්ල කියලා කියන්නේ කටේ කෙල ටිකවත් අඳව ගන්න බෑ. ඒ මොකද්ද? සීලිය අඩුව. සීලය. කෙනෙක් දන් දෙනවා උද්ව භවෝග සම්පatti. සිල් රකිනවා. හොඳ නිරෝගී දීර්ඝාසය. හැබැයි මෝඩයි. ස්ථානෙට උචිත නුවණින් කටයුතු කරන්න දක්ෂ නැහැ. ඒ සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න දක්ෂ නැහැ. කර්මඵල අදහන නුවණ නැහැ. අර දානේ හේතුයෙන් අර දේ ආරෝහ පරිණහ භව හේතුයෙන් මත් වෙනවා. නුවණ නැහැ. මේක අනිත්‍යයි. මේක සසර පින නිසා ලැබුණ දෙයක් මිසක මගේ දෙයක් නෙමෙයි. මට ඕන තරම් කාලයක් තියාගන්න පුළුවන් දෙයක් මගේ දෙයක් නෙමෙයි. යම්තා කුසලයේ තියෙදි ඒතරස් පවති කියන ටික හිතාගන්න නුවණ නැහැ. කර්මඵල දාන විශ්වාසෙ නැහැ. ඒ නිසා අර සීලෙන් ලැබුණු ආනිසංසය, දානෙන් ලැබුණු ආනිසංසය මත් වෙනවා. මත් වෙලා ප්‍රමාද වෙනවා. ඒ හේතුයෙන් අනුන් පහත් කළා, තමන් උසස් කළා හිතලා බොහෝ අවඩකට අකුසලකට මේ ධර්මතා යොදා ගන්නවා. යොදාගෙන තමන් දානෙන් ලැබුණු ටිකයි සීලෙන් ලැබුණු ටිකයි දෙකම උදව් කරගෙන ආපහු අපායට යනවා. ඇයි? ප්‍රඥාව හුරු කළා නැති නිසා. භාවනාවේ නුවණ නැති වෙනකොට. නමුත් ප්‍රඥාව හුරු කළොත්, භාවනාවේ ඥානෙ හුරු කළොත් මේ දානෙන් ලැබුණු, මේ සීලෙන් ලැබුණු ආනිසංස ටිකම හුරු කරගන්නවා, උදව් කරගන්නවා සුගතියකට යන්න. නැත්තන් නිවන් දකින්න. එතකොට දාන, සීල, භාවනා කියන මේ ත්‍රිවිධ ශේත්‍රයේම කෙනෙකුගේ ජීවිතයේ හරහා විද්‍යමාන වෙලා තියෙන මෙන්න මේ වගේ සම්පූර්ණ පරිපූර්ණ සුඛිත ජීවිතයක්, නැත්තම් සුවපත් ජීවිතයක්, සැපසහගත ජීවිතයක් කියන එක හදන්න. ඒ නිසා පුද්ගලයෙක් හැටියට ගත්තාම දානයේ සුළුයි පටුයි කියලා හිතන්න එපා. ඒකෙන් කෙරෙන බොහෝ යමක් තියෙනවා. ඔය ධර්මතා තුනම නිවන් මගට පටහැනි බාධා කරන ධර්මයක් නෙමෙයි. ඒ නිසා දානය, සීලය, භවනාව තුනම කෙනෙකුගේ ජීවිතයට අවශ්‍යමයි. ඒවැ ආනිසංස වෙනස් කියලා දකි. එකෙවියේ දැන් තමන් තුලින් ගත්තොත් පෙනෙන පැත්තෙන් නෙමෙයි පටිච්චසමුප්පාද අංග විස්තර කරන්නේ, කෙනා කෙනාගේ පැත්තෙන්. කෙනා කෙනාගේ පැත්තෙන් අපි ඊයේ මතක් කළා වගේ පෙර ජීවිතයේ ස්පර්ශ ආයතන හා අනාත්ම ස්වභාවය තේරුම් ගන්න අපෝසත් වෙච්ච නිසා ඒ අනාත්ම ඌදී අනාත්මයි කියලා නොදන්නා අවිද්‍යාවෙන් දකිනහන රූප ශබ්දාදී අරමුණු සිහි කළා ආත්ම වශයෙන් හැතිරිලා පුද්ගලික සත්‍යයක් ඉන්නවා කියලා උපාදාන වෙලා ඒ ජීවිතයේ භවය හදාගෙන පුද්ගල භවෙන් දුක් විඳලා ඒ භවයේ හේතුයෙන්ම විඥානය ප්‍රතිසන්දි වශයෙන් උතෙන්ට බැසගෙන ඔය කයට කය සවිඥානක වෙලා ආයතන ටික හැදිලා ඒ සවිඥානක චක්කු ප්‍රසාදයේත් බාහිර සතර මහා ධාතු ඇසුරු කරගෙන තියෙන වර්ණ සතහන හම්බ වෙනවා. ওই ටික දක්වා දැන් ආපහු ওই ටික අනාත්මයි. මේ ස්පර්ශ ආයතන හය අනාත්මයි. එතකොට මේ අනාත්ම සංඥාව ආරම්භය අපි අහලා නැති කාලේ, දන්නේ නැති කාලේ, ආපහු විද්‍යාව නැති කාලේ අපි මොකද කළේ? ඇස් ඉදිරි පිටට හම්බ වෙන්නකොටම අනාත්ම ස්වභාවය නොදන්නා විද්‍යාව නිසා ඒ රූප නිමිත්ත සිහි කරගෙන මේ අපි ස්වාමීන් වහන්සේ නේද කියලා අපි හිතෙන්ම මේ රූප නිමිත්ත හිතෙන් ඔසවලා අරගෙන අපි ස්වාමීන් වහන්සේ නේද කියලා ඔන්න හිත පැත්තේ පුද්ගල භාවයක් හදාගන්න ඒක හිතින්ම සම්බන්ධ කළා පෙනෙන්නේ අපි ස්වාමීන් වහන්සේයි කියලා ඒක තමයි භව කියලා කිව්වේ. හිතේ තියෙන කෙලෙස් ටික විපාක පැත්තට අයිති කියන හැඟීම ඇතුව පවතින කමර තමයි භව කියලා කියන්නේ. එතකොට අවිද්‍යා කර්ම මුල් වෙලා තණ්හා උපාදාන භව කියන ගති ටික මේ විපාක කියන තැන පෙනෙන තැන දක්වාම වේදනාව කියන තැන ප්‍රතිසම්පාදී අංග ටික තණ්හා උපාදාන භව කියන ගති ටික තමයි හදන්නේ අවිද්‍යා සංකාරයේ උදව්වේ. අවිද්‍යාවෙන් විඳපු පැත්තේ ඇත්ත නොපෙන්න කෙලෙස් ඇති කරගන්න තණ්හා වශයෙන් හැතරෙන්න පුළුවන් විදිහට හිතට අල්ලා දෙන එක තමයි සංකාරයෙන් කරන්නේ. අවිද්‍යා සංකාරයෙන් කරන්නේ දැකපු රූපේ ඔසවලා දෙන එක. ඊට පස්සේ හිතෙන් ඒකට පුද්ගල භාවයක මේ අපේ ස්වාමීන් වහන්සේ නේද අපිට බණ කියලා දෙනව නේද කියලා හැසිරෙනකොට පුද්ගලයේ කෙනෙක් හැටියට භව කියලා කියන්නේ ඔතනම තියෙනවා ඔය මනසේ ගතියක් ඇති වෙනවා. ඇහැ පැත්තේ දැකපු පැත්තේ කෙනෙක් බණ කියලා දෙන හාමුදුරු ඉන්නේ කියන වගේ ගතියක් ඔය පැත්තේ නිර්මාණය වෙලා බව පච්චය ජාති. නමුත් තමන් ඒ කෙලෙසයකට මේ පැත්තේ කෙනෙක් කියලා හදාගන්නට දැන් මේ ස්කන්ධ ටික අනාත්මයිනේ. හුළඟෙන් හෝ කුඩු වෙනවා, පොළොවට හෝ පස් වෙනවා, ජලයට හෝ දිය වෙනවා, ගින්නට හෝ අළු වෙනවා. අළු වෙනකොට උතෙන්ට භව පච්චය ජාති පුද්ගලයක් නිර්වාණය වෙලා දැන් ඉන්නේ. ජාතිපච්ච ජරානේ අපි ස්වාමීන් වහන්සේ අපවත් වුණා, පස්කන්ධට යට වුණා, වතුරේ ගිලුණා කියලා අරනවා. සෝකවර දිව වෙනවා, ජරාමර දුක එනවා. එතකොට සම්පූර්ණ දුක කියන ටික ආවේ අපිට භවය නිසායි. මේ පැත්තේ කෙනෙක් ඉන්නවා කියන මේ වැරදි පෙනීමයි පුද්ගලයෙක්ගේ ඉපදීමට හේතුව මේ පැත්තට ඔය කෙස්සේ ගැට ගහපු එකයි. ඉපදීමට හේතුව භවය කියලා කිව්වේ මනසේ තියෙන කෙලෙස් ටික විපාක පැත්තට අයිති කියන හැඟීමක් පවත්වන එක. එතකොට පුද්ගලයා ඉපදිලා ජරා මරණ දුක එනවා. භවයේ හැදුනේ මොකද්ද? හිතට ගත්ත නිමිත්තට තණ්හා උපාදාන වශයෙන් හැසිරෙච්ච නිසා, කැමැත්ත ඇති වෙන විදිහට පුද්ගලයෙක් කියලා හිත හසුරපු නිසා. එහෙම හැසිරුවේ මොකටද? විපාක වේදනාවේ ඇත්ත, වේදනාව දක්වා තියෙන ධර්මයන්ගේ ඇත්ත නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් ඒක ඔසවලා හිතට අරගෙන දුන්නුකමයි තණ්හා වශයෙන් උපාදාන වශයෙන් හැසිරෙන්න හේතුව. තේරෙද කියන්නේ? දැන් ඇහැට මෙහෙම පෙනෙනකොටම පෙනෙන පැත්ත දක්වාම විඥාන නාම රූප තලයෙන් පස්ස වේදනා කියන අනාත්ම ධර්මතාව ටිකක් තියෙනවා. වේදනා පත්‍ය තණ්හා කියලා කියනකොට මේ වේදනා විඳපු පැත්තේ තියෙන ධර්මතාව පහට තමයි තණ්හාව යෙදෙන්නේ අපේ. මේ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා මේ පෙනෙන අරමුණ හිතින් සිහි කරනවා. අවිද්‍යා සංකාරයෙන් කරන්නේ වේදනාවේ ඇත්ත නොපෙන්න වේදනාවට තණ්හාව ඇති කරගන්න පුළුවන් පරිසරය හදලා දෙන එක මේ වෙලාවේදී. අවිද්‍යා සංකාරේ උපස්ථාන ඒක. ඊට පස්සේ තණ්හා වශයෙන් ditthi වශයෙන් පුද්ගලයෙක් හැටිට හිතනවා. දැන් මේ පෙනෙන දෙයට හිතනවා කියලා හිතන්නේ. ඔහොම හිතුවම තණ්හා උපාදාන වශයෙන් නැත්තම් තණ්හාවෙන් පුද්ගලයෙක් හැටිට හිතුවම භවය හදලමයි නතරෙන්නේ. භවය කියන්නේ මං හිතන්නේ කෙනෙක් ගැන, මේ කෙනෙක් බාහිර ඉන්නවා කියන ගතියම තමයි මනසේ ඉතුරු වෙන්නේ. එතකොට ජාති පුද්ගලයා ඉපදිලා තමනුත් ඉපදිලා, එතකොට ඉන්න වස්තු ඉන්න දේවල් කැඩෙනකොට බිනුත් දුක එනවා. ඔක තමයි පටිච්චසම්පාද අංගතා ටික. ඊට පස්සේ යම් වෙලාවකදී කොහොම වෙවි තියෙනකොට කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් අහන්න ලැබුණා ස්පර්ශ ආයතන 6 අනාත්මයි, ඇස් ඉදිරි පිටින් වර්ණ සතහන, ඒ ආරම්භය ඇත්ත නොදන්නාකම නිසා හිතින් ඔසවලා අරගෙන ඒකට තණ්හා වශයෙන් අපේ ස්වම්නවංශය කියලා හිතලා හිතේ ඇති කරගත්ත පුද්ගල භාවයේ මේ පැත්තට ගලපලයි මේ අනාත්ම ස්කන්ධ ටිකේ කෙනෙක්ව හදාගෙන තියෙන්නේ කියලා අහගන්න ලැබුණාම දැන් අවිද්‍යාව නෑ ඇත්තට මෙයාට. එයා ඇත්තටම දන්නවා ස්පර්ශ ආයතන 6 අනාත්මයි. ඒ නිසා තමන්ගේ පැත්තේ තමයි කෙලෙස් ටික හදල මේ ස්පර්ශ පැත්තේ ඉන්නවා කියන හැඟීමක් පවත්වනවා කෙලෙසයකින් කියලා දන්නවා. කෙලෙස බවයි කියන්නේ. දැනගත්තට ආශ්‍රව කියලා එකක් එයාට තියෙනවා. මේක නොදන්නා කාලේ පෙනෙන දේ කෙනෙක් කියලා හිතපු හුරුව ගෙවිලා නැහැ. ඒ හින්දා අවිද්‍යාව දුරු වුණාට දැන් ඇස් ඉදිරි පිටට එනකොටම අවිද්‍යාව දුරු වුණාට ආශ්‍රව තම බලවත් නිසා ශනිකව අපි ස්වම්නන්ස කියලා හිතෙනවා ඔයගලන්ට. තේරෙනවා නේද? යම් දවසක ආශ්‍රක්ෂය වුණොත් සීනාත්‍රෝ වුණොත් රහතන් වහන්සේ දන්නවා ඇස් ඉදිරි පිට දෙන්නේ අනාත්මයි. මේ අනාත්ම සංඥාව ආරම්භය අපි ස්වම්නන්ස කියලා තමම් මම්ම හිතලා දැනගන්නව නේද කියලා නුවණයි. තමම්ම හිතලා දැනගන්නවා කියලත් නොවනයි මේ පැත්තේ දකින්නේ. හැබැයි දන්නවා මේ දර්ශනේ නොදන්නා ලෝකයා ඔය මනසේ ගති ටික ගැට ගහගෙන අර පැත්තේ හාමුදුරු නමක් දකමින් කටයුතු කරනව නේද කියලා ලෝකයට තියා දකිනවා. තේරෙනවද කියන්නේ? අන්න ඒ විදිහටයි වෙන්නේ. තුනක් තියෙනවා දැන්. අවිද්‍යාව නිසා මේ ස්පර්ශ ආයතනය ඇත්ත නොදැන මනස පැත්තේ කෙලෙස් ටික උපදවාගෙන කෙලෙස් ටික මේ පැත්තට ගැට ගහලා ඒක ඇත්තමමයි වෙලා ඉන්නවා එකක්. දෙවෙනි එක උතන දෙකකට කඩලා පෙනෙන තැන දක්වා විපාක තැන දක්වා අනාත්මයි කියලා පෙන්නලා ඒකට හේතුත් පෙන්නලා සාක්ෂිත් පෙන්නලා රූපම් භික්කවේ අනත්තා, මහණෙනි රූපේ අනත්තයි. එතකොට රූපං භික්ඛවේ අත්තා අභවිස නයිදං රූපං ආබාදාය සංවත්තේය. මහන්නිති රූපේ ආත්මනම් මේ රූපේ ආබාධී පිණිස පවතින්නේ. ආබාධ වෙනවා නම් කැඩෙනවා නම් බිඳෙනවා නම් එකෙම කියන රූපේ අනාත්මයි කියලා ලක්ෂණ පෙන්නනවා. අනාත්මයි කියලා කිව්වට නිකන් කියන්නේ නැහැ. ආත්මනම් වෙනස් නොවී තියාගන්න පුළුවන් නේද? අර මජ්ක්‍ධිම නිකායේ සච්චක සූත්‍රය බලන්න. ඔය මං කියන සූත්‍ර බලන්න ඕගොල්ලන්ට හොඳට නෝන වැඩෙනවා. ආත්මද අනාත්මද? ආත්මයි කියලා සත්‍ය කියනකොට තථාගතයන් වහන්සේ සත්‍යකතම කියලා අනාත්ම බව සත්‍යකතම කියලා කියවනවා. ඒ වගේ ඒකෙන් හොඳ දර්ශනක් වෙනවා. කෙනෙක් දෘෂ්ටි සහගතයි නම් දෘෂ්ටිය වැරදි කියලා මම කියන්නේ කිව්වොත් එයා තරහ යනකොට උපායශීලීව එයා වැරදි කියලා එයාටම කියවනවා. ඒ වගේ. එතකොට ඒ නොදන්නා කාලේ කෙලින්ම සිහි කරන දේ පෙනෙන දේ දෙපැත්තම එකයි ලෝකයට. අවිද්‍යාවෙන් යුක්ත කෙනාට දෙකම එකයි. සිහි කරන්නෙත් කෙනෙක්ව, පේන්නෙත් කෙනෙක්ව. පේන්නේ කෙනෙක්ව, සිහි කරන්නෙත් කෙනෙක්ව. ඒකේ දෝෂයක් තියෙනවා කියලාවත් දන්නේ නැහැ, වෙනසක් තියෙනවා කියලාවත් දන්නේ නැහැ අවිද්‍යාවේ මනසේ ඕක ලක්ෂණය. විද්‍යාව කියලා කියන්නේ ඕක අහගන්නවා. පිනෙන පැත්ත ස්පර්ශ ආයතන හය අනාත්මයි. ඒක නොදන්නාකම නිසා වර්තමාන කෙලෙසයක් තමයි ඒ පැත්තේ කෙනෙක් පුද්ගලෙක් ඉන්නවා කියලා හිතලා දැනෙන ගතිය. වර්තමාන දෝෂ කියලා ඉගෙන ගත්තා. දැන් විද්‍යාව ඉගෙන ගත්තට මේ විද්‍යාව නැති කාලේ භාවිතා කළ වැරද්ද වැරදි හුරුව ගෙවිලා නැහැ. මම ඔකට අර කතාවක් කියන්නේ ඇත්තම සිද්ධියක් මගේ ජීවිතේ. මම පොඩි කාලේ ස්කෝලේ පහේ යන කාලේ මත්තම දක්වා කෑවේ වං අති. අපේ සීය කෙනෙක් ඉන්නවා, අම්මගේ අම්මා ඉන්නවනේ, ආච්චි, ආච්චිගේ මල්ලි. සීයා හරි ආදරේ මට. ස්කූල්නේ වඩුරු ගෙදර එක්ක යනවා. ඉතින් මගේ වයසෙම තව පුතෙකුයි දුවෙකුයි ඉන්නවා. ඉතින් අපි ඔක්කොමලා මේ සිනගෙන කෑම කනකොට මං වං අතින් කනවා. එකට දකුණේ කනකොට මට ඉතින් හරියට ලැජ්ජ කෙරුවා. අර මගේ වයසෙම දැන් අනිත් කට්ටිය ඒ ටොයිලට් එකට ගියාම භාවිතා කරන අතින් මයි කන්නේ ලැජ්ජ නැද්ද රෙමේ කියලා මට හරියට ලැජ්ජ හිතුණා එදා. කියලා මට කිව්වා පුතේ වං අතින් කන්නේ දකුණු අතින් කන්න හොරු වෙන්න ඕන කියලා. එදා ඉඳන් මට හොඳට හුරු වං අත. දකුණු අතින් කන්න හැදුවට අහුවෙන්නෙත් නෑ, ගන්නත් බෑ. බොහොම අමාරුවෙන් ගන්නවා, කට හැමදෙම ගෑවෙනවා. ඉතින් මෙහෙම ඒත් අමාරුවෙන් අමාරු යන්නෙම වං අත. බත්ති ගාන ගත්ත ගමම්ම යන්නේ වං අත. මුලදි මට සීයා කියලා දෙන්න ඉස්සෙල්ලා වං අතින් කන එක වැරදි කියලා දන්නේ නෑ මම. දකුණු අතින් කෑ යුතුයි කියලා දන්නේම නෑ. දන්නති හින්දා කෑවේ වං අතින්මයි. ඊට පස්සේ සීයා කියලා දුන්නා වං අතින් කන එක වැරදි, දකුණු අතින් කන්න ඕනේ කියලා. කියලා දුන්නට දැන් දන්නවා මේක වැරදි මේක හරි කියලා. කියලා දුන්නු පමණකින් මට දකුණු අත හුරුුනේ නෑ. අහගත්ත පමණකින් වං අතේ හුරු අතහැරුන්නේ නෑ. තේරුණාද? වං අතේ හුරු අතහැරුන්නේ නෑ. අහගත්තා. දන්නවා දැන් මම හොඳට. වං අතින් කන එක වැරදි කියලා. දකුණු අතින් කන එක තමයි සුදුසුත් කියලා හොඳට දන්නවා. මම දැනගත්ත එක මට බලවත් නෑ. මගේ මේ මෙච්චර කාලයක් අවුරුද්දෙන් ওই වෙනකොට 10ක් 11ක් වන් අතින් කාපු හොරුව අතහරින්නේ දැනුම බල නෑ. බත්තිගාන අතට ගත්ත ගමන් යන්නේ වන් අත. සමහර විටක බත් කටවල් දෙකක් තුනක් කාලා අත හොදලා අනිත් අතින් ආපහු කනවා. හරිද? ඒත් කන්න බෑ. බත් හොම වැටෙනවා, හැලෙනවා. ඔය බැරුව හොම කෑවා. ටික කලක් කනකොට පොඩ්ඩ දකුණු අත හුරුයි. තාම වං අත හොඳට හුරුයි. හරිද? ටික කලක් යනකොට දකුණු අතට වං අතටින් දෙකෙන්ම එක විදිහ හුරුවට කෑ හැකි මට. එහෙම වුණා. ඊට පස්සේ අවුරුදු 10කට වැඩි කාලයක් තිබුණා මට දකුණු අත හුරු නැහැ, කියන්නේ සමානයි මිසක වැඩි නැහැ දකුණු අතේ හුරුව. මුලදී බලවත් වැඩි වං අත, ටිකෙන් ටික අඩු වෙලා දකුණු අතේ වං අතේ කනවා කියලා මේ හුරුව ගෙවා ගන්න මට අවුරුදු 10ක් විතර ගියා. ඊට පස්සේ අවුරුදු 10ක් විතර ගියාට පස්සේ වං අත ටික ටික නොහුරුයි, දකුණු අත හුරුයි හොඳට. දැන් අත දකුණු අතින් කෑ හැකි. දැන් අත හොඳට දකුණු අත හුරු. තේරුණනේ? නමුත් සියමට කියලා දුන්නු වෙලාවේදී ඇත්ත කියලා දුන්නා කියලා ජීවිතයෙන් යෙදිච්ච හුරුව ගෙරෙයිද? ගෙරෙනවද? ඊට පස්සේ මට කරන්න වැඩක් ලැබුණේ. ඊට පස්සේ මට ප්‍රතිපදාවක් ලැබුණේ. එතකොට කාපු අතක හුරුව මාරු කරන්නත් මට අවුරුදු 10ක් ගියා නම් හිත හැදයි වේගවත් නුවණ ගොඩාක් වේගවත්. ඒ වගේ සීය මට කියලා දුන්නා වගේ මේක වැරදි. දකුණුතුනේ ඛණ්ඩෝනේ කියලා වගේ ස්පර්ශ ආයතන හය අනාත්ම ඒක පුද්ගලයක් හැටියට දකින් දෙපා හිතින් කීම් කිරින් කරන් දෙපා. ඔය අරඹය තමන්ගේ මනස පැත්තෙයි දකින දේ අරඹය හිතින් කීම් කිරින් කරන්නේ කියලා මේ ධර්මය අපි අහගත්තා. දැන් ඇත්ත දන්නවා ඇත්තටම. මේ පැත්ත අනාත්මයි අනාත්මදී අහඹය හිතින්මයි අපි හිතලා හිතින් කියින් කිරින් කරන්නේ මේ පැත්ත කර්මමයි. මේ මනස තුලමයි හිතින් කියින් කිරින් පුද්ගල භාවයට කළා බාහිර පැත්තේ ඉන්නවා කියලා අපි හිතාගෙන ඉන්නේ කියලා දන්නවා. නමුත් හුරුව ගෙවිලේ නැහැ. දැන් අර අපින් කවපු හුරුව වගේම මනසින් කරපු මේ විදිහට හැසිරුණු හුරුවක් තියෙයි. අත හැසිරෙවුවා විදිහටම මනසින් අපි හසුරුපු හුරුවක් තියෙනවා. දැන් තමයි අපිට කරන්න යමක් තියෙන්නේ. දැන් ওই හුරුව ගෙවෙන තාක් කරන්න වෙනවා. ඊට පස්සේ ඕක කරනකොට ඕගලන්ට ওই දෙක සමාන වෙනවා. ඒ කියන්නේ අනාත්මයි කියලා බලන්න පුළුවන්, ආත්මයි කියලා බලන්න පුළුවන්, දෙපැත්තටම බලන්න පුළුවන් මට්ටමට එනවා. ඊට පස්සේ තවත් දියුණු වෙනකොට තමයි මේ පැත්ත එන්න අනාත්මයි කියලා දකින්න එක වැඩි වෙලා ආත්මයි කියන එක ගෙවිලම යන්නේ. ඉතින් ඒ නිසායි මෙච්චර අහගත්තත් කෙනෙන පැත්තේ වර්ණ සතහනක් කියලා නමුත් අපි ස්වාමිනන්ත කියලා සීවීම පුදුමයක් නෑ. අර උපමාව මතක් කරගන්නකො. මොකද කෙනෙක් කාලයක් යම් පැත්තකට හුරු වුණා නම් ඒක වැරදි කියලා කියපු ගමන් හුරුව ගෙවෙන්නේ නැහැ. හුරුව ගෙවන්න වැඩ පිළිවෙලක් යට කරන්න වෙනවා. අහගත්තා කියලා වම් අතින් කන එක වැරදි, දකුණු අතින් කන්න ඕන කියලා අහගෙන මම උත්සාහවත් නොකලේ නම් දකුණු අතින් කන්න ටික ටික හරි. කොච්චර අහගත්තත් හුරුව ගෙවෙයිද? ගෙවෙන්නේම නැහැ. ඒක ඉස්සර සත්‍ය ඥානෙ, ඊට පස්සේ තමයි කෘත්‍ය ඥානෙ. කරන්න යමක් තියෙනවා. වම් අතින් කෑම නවත්තන්න ඕනේ, දකුණු අතින් කන්න ඕනේ. වම් අතින් කන්න දකුණු අත නොහුරු වෙනවා, දකුණු අතින් කන්න ටික ටික වම් අත නොහුරු වෙනවා. කෘත්‍යඥානේ කළා ඉවරයි. වම් අත නොහුරුම වෙලා දකුණු අත හොඳට මොහුරු වුණා කළා ඉවරයි. ඒ වගේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ත්‍රිලක්ෂණය අහගන්නවා ඔය ස්පර්ශ ආයතන හයයි. ඒ ඇත්ත නොදන්නා කම නිසා නිත්‍ය සැපයි ආත්මයි කියන කෙලෙසියක් තමන්ගේ මනසෙ පැත්තේ තියෙන්නේ කියලා පෙන්නනවා. ස්පර්ශ ආයතන පැත්තේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ තියෙන දෙයක් තියෙන්නේ කියලා බලන්න. බලලා ඒ පැත්තේ තියෙන දේවල් නිත්‍ය සැපයි ආත්මයි කියන මේ විපර්ත සංඥාව ගෙවා ගන්න කියලා කිව්වහම සත්‍ය ඥානයි. එදා ඉඳලා ඔයගලන්ට තමයි කෘත්‍යයක් තියෙනවා. ඇහැට පෙනෙන, කනට ඇහෙන හැම දෙයක් අරඹයම ඔප්පු කර කර ටික 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 පෙන්නනවා මේ ස්පර්ශ ආයතන හය පැත්ත අනාත්මයි කියලා බලන්න. එහෙම පෙන්නන ගානේ ස්පර්ශ ආයතන හය පැත්ත ආත්මයි කියලා නිත්‍යයි සැපයි කියලා මනසෙ තියෙන ගතිය ටික ටික ගෙවෙනවා. වැඩේ කරන්දම වෙනවා. යම් දවසක මේ අනිත්‍ය දුකයි අනාත්මයි කියලා ත්‍රිලක්ෂණය ලැඹ සිටිනකොට මනස පැත්තේ නිත්‍ය සැපයි ආත්මයි කියන කෙලෙස සම්පූර්ණම නැති වෙලා කෘත ඥානෙ කළා ඉවරයි. එදාට අනාත්මය අවබෝධ වුණා කියනවා. මම අනාත්මය අවබෝධ කරගත්ත කෙනෙක්. මම දුක අවබෝධ කරගත්ත කෙනෙක්. මම අනිත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් කියනකොට නොකිය කියනව රහත් කිව්වා කියලා. රහත්තන් වහන්සේ නමක් කියන වචනේ කියනවා. කෙනෙකුට ත්‍රිලක්ෂණය අවබෝධ වුණා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක්. පටිච්චසම්පාදය අවබෝධ වෙච්ච කෙනෙක්. රහතන් වහන්සේ නම. නිකන් නෑ ඔය ත්‍රිලක්ෂණය කියන එක ඔච්චර ගැඹුරට යනවා. ඒ නිසා ඔන්න උතන තමයි අර ආශ්‍රව කියලා එකක් තියෙනවා කියලා මම කියන්නේ හුරු. ඔය අතේ කතාව හොඳටම උගලන්ට ප්‍රායෝගික වෙන්න ඕනේ. යම හුරු වුණාම කයින් වචනේ කියපුවම කායික හුරු නැති වෙන්නේ නැත්තම් මනසින්ුත් කයින් කරනවා වගේ මනසින්ුත් කල්ලා මේ වැඩි වැරද්දට ඔය මනසින් කරන වැඩි වැරදි කියලා අහගත්ත ගමන් වැරද්ද නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ වැරද්ද හදන්න ක්‍රමයක් යාර තියෙනවා. වැඩපිළිවෙලක් තියෙනවා. හැබැයි මේ වැඩපිළිවෙල කළොත් මිසක මං දකුණු අතෙන් කාපු නිසා ම දකුණු අත හුරු වුණා මිසක වම් අතෙන් කන එක වැරදි දකුණු අතින් කන එක හරි කියලා අහගෙන නිකන් හිටියන වම් අතින්ම කෑවන මං කවදාවත් ඇත්ත දන්නව නමුත් ආශ්‍රයක් හැදෙන්නේ. එතකොට එබඳු එහෙම කෙනා ඒ මට්ටමට ඉන්න කෙනා තමයි භවි හත්වතාවක් යනවා කියලා කියන්නේ. මේ ජීවිතේ එහෙම උත්සාහය නැහැ. දන්නවා. හැබැයි එයා ලේසිකට දුගතියකට යන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය දන්නවා. නමුත් තජ්ජන වගේ මට්ටමකම මට්ටමට වෙන්න කිලස් තියෙන ditthi sahagata kilas tika විතරයි යාගේ නැත්තේ. රාගය වුණත් සළුව යෙදෙන්න පුළුවන්. දැටිව යෙදෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ද්වේෂය වුණත් එහෙම යෙදෙන්න පුළුවන්. දැඩිව රළුව යෙදෙන්න පුළුවන්. හැබැයි ධර්මයේ දකින්නවා. ඉදිලා අමුයි වගේ පෙනෙන්නේ. එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසායි මේ ධර්මයේ දැනගත්ත තාම ඔය ආස්ව මත. රහත් වුණාම මේ පැත්තේ ඇත්ත දන්නවා. අපි අපි ස්වම්නන්ති කියන ගතියක්වත් ඔහෙ නැහැ. මේ පැත්තේ එහෙම කෙනෙක් ඉන්නවා කියන හැඟීමක්වත් නැහැ. චේත විමුක්ති කියන්නේ කෙලෙසේම මිදෙනවා. හැබැයි නුවණක් තියේ මේ රූපේ ආරම්භය ඇස් ඉදිරි පිටට එනකොට අනික් කෙනාගේ මනසෙ මෙන්න මේ වගේ ගතියක් යෙදෙනවා. ඒ ගතියෙන් මේ රූප වෙත නැඹුරුලා කටයුතු කරනවා. ලෝකයක් පරිහරණය කරන්නේ මෙහෙම නේද කියලා ලෝකයට දන්නවා එයා. ඒ වගේම මේ පැත්ත අනාත්මයි. නමුත් සම්මතයේ මේ පැත්ත අපේ අපි සොම්නස කියලා ඇසුරු කරනවා කියලා සම්මතයේ හැටියට දකින්න කටයුතු කරනවා කියලා කියන්නේ එතකොටයි. අන්න ඒ විදිහට ජීවත් වෙන්න ඕනේ. ආශ්‍රයක් ශේකිරීම රත් කරන තියෙන සම්මාදිට්ඨියම තමයි. අර මේ ඇත්ත පෙන්වන එකම තමයි. දැන් ඉගෙන ගත්තේ මේ පැත්තේ ස්පර්ශ ආයතන හය පැත්තේ අනිත්‍ය දුක්ඛනාත්ම නොදකින කම නිසායි නිත්‍ය සත්‍ය ආත්මයි කියන කම. නිත්‍ය සත්‍ය ආත්මයි කියන මනසේ තියෙන විපල්ලාසය කෙලෙසය ඇති උනේ මේ ස්පර්ශ ආයතන හය ඇත්ත නොදන්නා කම කියලා මේ දෙපැත්ත පෙන්වන්නේ. දැන් විද්‍යාව අවිද්‍යාව නැහැ. ඊට පස්සේ නමුත් බාහිර ස්පර්ශ ආයතන හය පැත්තේ නිත්‍ය සත්‍ය ආත්මයි කියලා බලපු හුරුව ගෙවිලා නැහැ. ආස්වල. ආස්වලට හේතුව මොකද්ද? ආයත අවිද්‍යාව. මොකද්ද? ස්පර්ශ ආයතන හය පැත්තේ ඇත්ත නොපෙන්නන කමමයි. ස්පර්ශ ආයතන අවිද්‍යාව නිරෝධයෙන් ආස්ව නිරුද්ධ වෙනවා. ස්පර්ශ ආයතන හය පැත්තේ ඇත්ත පෙන්න නිත්‍ය සත්‍ය ආත්මයි කියන කම භාවිතා නොකිරීමමයි. ඒකට තියෙන සම්මා දිට්ඨියටපත් වෙන්න තිබුණු ක්‍රම උපායමම තමයි ආශ්‍රයක්ෂේ කරන්න තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගෙම ඉතක වෙන එකක් නැහැ. එච්චරයි. කුඹුරක වපුර්ණ බීජ තත්ත්වයේ ප්‍රමිති බව ගොඩාක් හොඳයි. හැබැයි කර්මැටි සහගත බිමක නම් වපුරේ අස්තන අඩුවේද වැඩි වේද? අඩු වෙනවා. බීජ තත්ත්වයේ ප්‍රමිති තත්ත්වයේ අධික අඩුයි. හැබැයි හොඳට පොහොර තියෙන එකක දැන්නේ ඒ අස්තන අඩු වෙනවද වැඩි වෙනවද? ප්‍රමිති අඩුයි ගොඩාක් බීජේ. ඒත් අපි බීජයක ප්‍රමිති තත්ත්වයක් ගොඩාක් උසස්. හැබැයි හොඳට පොහොරක් තියෙන එකකට දුන්න පොහොරක් තියෙන කුඹරකේද අස්තන වැඩිනේ. ඒ වගේ බීජ පැත්ත වගේ තමයි අලෝභ අධි සමෝහ කියන කුසලයේ මූලෙ බොහෝම බලවත්. හැබැයි කුසල සිතින් යමක් පූජා කරනකොට දෙනවන ඒක ඒ ගන්න දාන්නේ අරගෙන කෙරෙන වැඩේ බොහෝ දෙනෙකුට හිත සතුටින්ස යමක් නම් කරන්නේ මේ දාන්නේ පතිත වෙන භූමිය සුභූමියක් නම් ආනිසස ඵල දා වැඩි තේරෙන්නේ කුසල චේතනාව පැත්තේ මුන්නතරම් උනත් බාහිර දෙන පැත්තේ ආනිසංස අඩු නම් නැත්තම් පිළිසිදු මදි නම් ඵලදාව අඩුමයි ඒකයි සංඝයාත හඳුන්වන්නේ පුඤ්ඤක්ෙත්තං අනුත්තරං ලෝකස්ස ලෝකයට පින් කරගන්න කෙතක් පටලවා ගන්න එපා ඒකෙති සංගය කියලා කියන්නේ අද සිල්වත් හෙට දුස්සීල වෙන කෙනෙක් තැනක් නෙමෙයි. අද සමාහිත වෙඳලා හෙට අසමාහිත වෙන තැනක් හෝ කෙනෙක් නෙමෙයි. අද නුවණැත් එක්ක වෙඳලා හෙට නුවණ නැති වෙන කෙනෙක් හෝ අද නුවණ නැති වෙඳලා හෙට නුවණ තියෙන කෙනෙක් එහෙම නෙමෙයි. සංගය කියනකොට හැමදාම නිර්මලමමයි කියන එක. ඒ සංගය උදෙසා දෙන්න පෞද්ගලික චරිතයේ ඉලක්ක කරගන්න එපා. මම අර බුදු පින්තූරේ උපමාව කියනවා අහලා තිනවනේ. බුද්ධ පූජාවේ අනිසං මම හැබැයි මගේ නෙමෙයි උපමාව පිටිකල ස්වාමීන් වහන්සේගේ මම අහලා තින. නමුත් ඒක බොහෝ වටි ඒ නිසා මම බොහෝ තැන්වල කියනවා. කියන්නේ දැන් බුදු පින්තූර තියනවා රත්තරණයෙන් කළ, රිදියෙන් කළ, යකඩෙන් කළ, ලීයෙන් කළ, මැටියෙන් කළ බුදු පින්තූර තියෙනවා. ඔය කොයි බුදු පින්තූරයක් ඉස්සරහා බුද්ධ පූජාව තිබ්බොත්ද වැඩි පුරාණිකන්ට? නමුත් පිළිමේ අගේ අපිට අගයක් නැහැ. පිළිමේ තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ නැත්නම් බුද්ධ සංඥාව සිහි කරගන්න උපකාරක ධර්මයක්. සත්තරණෙන් පිළිමෙන් කරන කෙනා බුද්ධ පූජාව තියෙන කෙනාගේ හිතේ ශ්‍රද්ධාව වැඩි වුණොත් අඩු වුණොත් පිළිමේ මැටි වුණත් මැටි පිළිමේ ඉස්සරහා බුද්ධ පූජාව තියෙන කෙනාගේ ශ්‍රද්ධාව වැඩි වුණොත් කෝකද වැඩිපුර කුසක්? පිළිමේ මැටි වුණත් ඒ සිටේනේ. ඒ වගේ සංඝ කියන කොට රත්තරණෙන් කළ පිළිම වගේ, රිදියෙන් කළ පිළිම වගේ, යකඩෙන් කළ පිළිම වගේ, ලීයෙන් කළ පිළිම වගේ, මැටියෙන් කළ පිළිම වගේ පෞද්ගලික ජීවිතවල අඩු වැඩිකම් ඇති. ඒව ගැන සිහි නොකොට මේ ඉන්න පිරිසටම මහා සංඝය උදෙසායි දෙන්නේ කියලා කෙනෙක් දුන්නොත් සංඝය සිහි කරගන්න සංකේතයක් විතරක් මෙයා කරගෙන සංඝය උදෙසා දුන්නොත් ඒ දානේ ආනිසංසමයි. හැබැයි පෞද්ගලික දුන්නොත් මේක දෙන්නේ ඔබ වහන්සේට, මේක දෙන්නේ සුදස්සන හාමුදුරුවන්ට, සන්තසිල්ල හාමුදුරුවන්ට කියලා දුන්නොත් කෙනා කෙනාගේ පිළිම විතරක් ගත්ත රත්තරන් පිළිම වටි යකඩ පිළිමට වඩා පිළිම විතරක් ගත්තොත් සිල්වත් කෙනාගේ ජීවිතයේ වටි දුස්සීල කෙනාට වඩා, නුවණැත්තගේ ජීවිතයේ වටි නුවණ නැති කෙනාට වඩා කියලා පිළිම ගත්තාම අගේවල වෙනම තියෙයි. එතකොට ඒ මත ආනිසංස අඩු වැඩිකම් වෙනවා. ඈ නුවණ අඩු කෙනාට දෙනවද නුවණ වැඩි කෙනාට දෙන ආනිසංස, සීලිය අඩු කෙනාට වඩා සීලිය වැඩි කෙනාට දෙන ආනිසංස. එහෙම වෙන්නේ පෞද්ගලිකව දෙන්න කියලා. සංගය උදෙසාදන් දෙන්න ආරණ්‍යකටම යන්න ඕනේ, භවනා කරන කෙනෙක් මුහන්ඩ යන්න ඕනේ කියලා එකක් නැහැ. නුවණක් තියෙන කෙනෙකුට ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ අරමුණු කරගෙන, මහා සංඝරත්නය අරමුණු කරගෙන සංඝරත්නයට දන් දුන්නු පින සිද්ධ කරගත හැකි කිසිදු අඩුවක් නැතුව සමහර විට ඒ ස්වාමීන් වහන්සේගේ පෞද්ගලික ජීවිතයේ පිළිමි මැටි පිළිමයක් වගේ වෙන්න ඇති. මට ඒක අදාළ නැහැ. මම කියන්නේ දන් දෙන්න සිල්වතෙක් හොයනවා නම් කෙනෙක් එයා මෝඩයි කියලා. සිල්වතෙක් නුවණැත්තෙක් හොයන්න නිස්සරණයට යමක් ගන්න. මොකද නුවණක් තියෙන සීලයක් තියෙන තැනක ඇසුරු කළාම සසරින් එතරම් යමක් ගන්න පුළුවන්. නමුත් දන් දීම සඳහා නම් අවශ්‍ය නැහැ. මොකද දන් දෙන්නේ සංඝයාට නම් සංඝයා පිරිසිදුමයි හැමදාම. ඒ නිසා ඔක බේරගන්න බැරිකම තමයි ලෝකෙට දින ප්‍රශ්නේ. ඒ නිසා දැන් මම අම්මලාට උනත් දන්න හැම කෙනෙකුටම කිසි දවසක මම උගන්වන්නේ නැහැ තමයි පන්සලට අඩුවක් අවතක්සේරුවක් කරන්න. පරිම සද්ධායෙන් මම කියලා තියෙන සංඝයා උදෙසා දන් දෙන්න. පෞද්ගලිකව හරි කමන්නේ දෙන්න කියන එක කියන්නේ. නිතරම අම්මා තාත්තා කෙනෙක් වගේ පන්සලේ ස්වාමීන් හොයලා බලලා ඒ ජීවිතය රැකලා දෙන්න එහෙම හරි ඉන්න හින්දායි මේ ශාසනය තියෙන්නේ. නැත්තම් මේ මිනිස්සුන්ට බණක් දන් හැන්ද බෙදාගෙන පින් සිද්ධ කරගන්න කෙටක් නැහැනේ කොහෙද? තමගේ ගමක පන්සලක හමුඳුනම කොහොමවත් නැත්තම් නිකමටවත් දන් හැන්දක් බෙදාගෙන මනුෂ්‍ය ජීවිතයෙන් පලක් ගන්නවා කියලා ওই මිනිස්සුන්ට හම්බ වෙයිද? නිකන්මටවත් කුසලයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. සමහර විට අපායට යන කර්ම තමන් අතින් කරමින් තමන්ට වන්දනා කළ මිනිසුන්ට දිව්‍ය ලෝකයන්ට පෙනී හිටින මේ කැපකිරීමම ලේසි කැපකිරීමක් නෙමෙයි පුතේ. දේසි කුසලයක් නෙමෙයි. ඒකේ වටිනාකම දන්නේ නැහැ. ඒ හාමුදුරුවෝ දුස්සීලම වුණා. දුස්සීලකමට අපාය ගිහිල්ලා ගිහිල්ලා අකුසල කර්ම ශේෂ වෙච්ච දවසට පැවිදි වෙලා පැවිද්දෙක් හැටියට පෙනී ඉඳලා ලෝකයට පින් කරගන්න පෙනී හිටපු කමම කුසලයක් කියන ටික ඉතුරු වෙලා ඒකට ආනිසංස හම්බ වෙනවා වෙනම. අර අකුසලේට දුගතියකට යයි පැහැයි. පැහැයිලා ඒත් අකුසල කර්ම විමිනුත් ලෝකයට වන්දනාමාන කරලා පිළිමයක් හැටියට හරි පෙනී ඉඳලා පින් සිද්ධ කරගන්න කරපු ක්‍රියාව යට හිස් නෑමයි. ඒ අකුසලයේ ගෙවිච්ච දවසට ආපහු මේ ශ්‍රේෂ්ඨ ක්‍රියාව එයාගේ ජීවිතේට බොහෝ කාලයක් යහපත පිණිස පවතී. ඒ නිසා චූටි හරි යහපත් දේ යහපත් හැටියටම දැක්ක යුතුමයි. හැම වෙලාවෙම හැම තැනකදීම අපි බලන්න ඕනේ ශාසනය දියුණු වෙනවා කියලා කියන්නේ හදනවා කියලා කියන්නේ පුතේ ආදරේ කියලා කියන්නේ අපි එක්කෙනෙක් දෙන්නේ කොහොම හරි හැදෙන්න හදන එක නෙමෙයි. දායකයන්ගේ ශ්‍රද්ධාව ගමේ පන්සලේ හම්බවන්ට අරන්නේ හම්බවන්ට හැම කෙනා කෙරෙහිම ශ්‍රද්ධාසිත ඇති කළ ශාසනයට බඳවල ඒගොල්ලෝ කර්ම කාරණ තේරුම් කළ දෙන්න ඕන. චූටි දෙකින් කල කිරෙන්න එපා. ඕගොල්ලෝ කල කිරෙන්න කිරෙන්න අතෙන්ට වැරද්දට වැටෙන්න තියෙන ඉඩ වැඩි. ඕගොල්ලෝ ශ්‍රද්ධාවෙන් ලං වෙන්න වෙන්න අතෙන්ට තම වැරද්දට යන්න තියෙන ඉඩ අඩුයි. ඒ හින්දා ඕගොල්ලෝ සත්පුරුෂයන්ම් කරන්න පන්සලෙන් ඈත් වීම නෙමෙයි වැරදි කියලා දැකලා තවත් ලං වීමයි. සත්පුරුෂයාගේ අසත්පුරුෂයාගේ ලක්ෂණයක් තියෙන්නේ මොකද්ද? සත්පුරුෂයා වැරද්ද දැක්කා කියලා එයා වයින් කරන එයාව තමයි ඉස්සෙල්ලාම රකින්න හදන්නේ. ඒ කියන්නේ වැරදි කෙරෙන්නේ නැති කෙනාව රකින්න ඕනේ නැහැ නේ පුතේ. අඩුපාඩු වැරදි කෙනා කෙරෙන කෙනාව නේද තමන් බුද්ධිමතෙක් නම් තමන් නුවණැත්තෙක් නම් සත්පුරුෂයෙක් නම් රැක්ක යුත්තේ කාවද? අඩුපාඩු වෙන කෙනාව. අඩුපාඩුයි කියලා අයින් කිරීම නෙමෙයි කටයුත්තේ. අඩුපාඩු කෙනා පුළුවන් තරම් රැක ගන්න ඕනේ. රැකලා රකින්න බැරි අය ඉන්නවා. එයාව රකින්න ගිහිල්ලා අනිත් අයත් නොරකින මට්ටමක් වෙනවා නම් අයින් කටයුතුයි. නමුත් අපි එක චූටි දෙයකින් නොමැන්න යුතුයි. පුළුවන් තරම් පුද්ගලයායින් කරන්න නෙමෙයි බලන්න ඕනේ. පුද්ගලයාගේ වැරද්ද අයින් කරන්නේ. වැරද්ද අයින් කළ පුද්ගලයාව ගන්න ඕනේ. ඒ වගේ උපාය සිද්ධි කරන්න ඕනේ. සැර කරන්න ඕනේ. බයින්න ඕනේ. දුරස් කළා තියන්න ඕනේ. තියලා ආපහු කතා කළා. ඒ වගේම වැරද්ද දැකලා වැරද්ද හදා ගන්නවා නම් කවදාව තම දරදඬුවේ නෑ, ඕනෙම නෑ, අවශ්‍යම නෑ කියන තැනකටපත් වෙන්නේ නෑ. කමන්නේ වැරද්ද හදා ගන්න හොඳයි පුතේ කියන තැනකින් මට සිලුටු වෙන්න ඕනේ. මේවා තමයි පුතේ ජීවිත පාඩම්. අනාගතයේ ශාසනයේ පවතින්නේ මේවත් එක්ක ඉගෙන ගත්තාම මේ ගති අනිවාර්යෙන් අවශ්‍යයි. තව මොනවද තියෙන්නේ ප්‍රශ්න? මේ දෙන්නට විතර මොන ප්‍රශ්න
තියෙන්නේ?
අහන ප්‍රශ්නේ මොමෝඩයිනි. රූපී අරූපී කියලා අහන ප්‍රශ්නකෙදී රූපයක් ගැන අහන බ්‍රහ්ම ලෝකේ මන ආයතනේ විතරක් තියෙන්නේ කියලා අහන. එයාම කියන රූපී බ්‍රහ්ම ලෝකේ මන ආයතනේ විතරක් තියෙන්නේ කියලා. එතකොට ඇයි මොකද රූපී කියලා ඒකද ලෝකෙ කිව්වේ? පංචායතනෙන් විතරයි මන ආයතනේ තියෙනවා. මන ආයතනයේදී ධම්ම ආයතනයේ අනුගිය රූප තියෙනවා. එයාටත් රූප කියන සංඥාව ගෙවිලා නැහැ. එයත් රූපයක් පරිහරණය කරනවා. දවකට අර ඔය වගේ හරි මේ ශාසනේ බලන්න හරි ලස්සනයි. මේ ඇතුළත සමහර දේවල් ගත්තාම අභිධර්ම පිටකේ තියෙනවා කතාවත් උපකරණ කියලා. ඔය කතාවත් උපකරණ තියෙන්නේ මොග්ගලිපුත්ත මහා තෙරුන් වහන්සේම බුදුරජාණන් වහන්සේ ණය විසින් මාතෘකා විසින් තබපු පෙළදහමක් දීර්ඝ විදියට විස්තර කළා. පරවාද මතනය කරන හැටි උගන්වන එක. පරවාද කියනවට නෙමෙයි, පරවාදයන් ඇති වුණොත් මතනය කරන්න, ඒ කියන්නේ නැති කරන්න. ඒකේ පෙන්නනවා දැන් පරවාදින්ද දෘෂ්ටියක් ඇති වෙනවා. මොකද්ද? මෝඩකම තියාගෙන අවිද්‍යාව තියාගෙන රහත්තු නැහැ කි නිවන් දැක හැකි කියලා. ඈ නැත්නම් බොරු කළා. බොරු කළත් නිවන් දකින්න පුළුවන් කියලා. ඇයි කියන්නේ? දැන් පටවි කසණයක් වඩලා පටවි කියලා ඊට පස්සේ ඒ නිමිත්ත හිතට අරගෙන උග්ඝා නිමිත්ත කියලා කියන දැන් පටවි නිමිත්ත ගන්නවා. අරගෙන පටවි කියලා පටවි නැති තැනක පටවි කියලා හිතලා තවත් හිත සමාධි කළා ඇති වෙන සමාධි උදව් කරගෙන රහත්තු නැහැ. එතකොට පටවිය නැති තැනක පටවි කියලා හිතන්නේ බොරුවක්. බොරු කළත් නිවන් දකින්න පුළුවන් කියලා දෘෂ්ටි. එතකොට බලන්න ඉස්සරහ ඒ වෙලාවේදී උගන්නන මොකද්ද? නෑ. ඒ වගේම තමයි ආරම්මන පටිවිආපෝතේ ජීවායෝ කියලා තියෙනවා. දැන් මෙයාට මේ ආරම්මනේ රූපයක් ඇතුළත පවත්තන්ද සියුම් මට්ටමේ පටිවිආපෝතේ ජීවායෝ කියන සතර මහා ධාතුව උපකාර. මෙයා මේක බැලුවාගෙන පටිවි කිව්වට බොරු නෙමෙයි, ඒකේ පටිවි තියෙයි කියලා සකවාදීන් ඔප්පු කරන මේ වගේ වාද ඇති වුණාම මතනය කරන්න. ඒ වගේ රූපේ බ්‍රහ්මලෝ කේ රූපේ සංඥාවක් තියෙනවා. ආරම්මන මට්ටමේ පටියාපෝ තේජෝ වායු කියන ආරම්මන පටියාපෝ තේජෝ වායු කියන මේ ආරම්මනේ පවත්තන්න ආරම්මනේ රූපයක් පවත්තන්න පුළුවන් මට්ටමක පටියාපෝ තේජෝ වායු තියෙනවා. ඒක මේ කබලින්කාහරි යැපෙන මට්ටම නෙමෙයි සිව්. ඒ නිසා එතනද රූපයක් තියෙන්නේ. නෑ, එතන ආයතන හයක් තියෙනවා. ආධ්‍යාත්මික බාහිර වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් තියෙන ආයතන තුනයි චක් ආයතනේ, සෝත ආයතනේ, මන ආයතනේ. ඕවා මගෙන් අහන්න එපා. ඕවා ඔක්කොම ඕවා ඉගෙන ගන්න ඕනේ ඕගොල්ලන්ට. ඔය අර්ථයි මගෙන් ඉගෙන ගන්න ඕනේ. මම කියන්නේ බලන්න විභංග ප්‍රකරණේ ධම්මහදී විභංග හොඳට කියවන්න. මේ කියන දේවල් පතපත ගාලා ඔයගොල්ලෝ ලියාගෙන හොඳට බලන්න පුතේ. මම කියන්නේ ඔත් බලන්න හොත්තට. එතකොට හොඳ උත්තර හම්බ වෙනවා. ඕගලන්ට බොහොම ටිකයි ඒ වෙලාවට තමන්ටම ප්‍රශ්න ඇති වෙලා ඒකට අහගන්න උත්තරේ තියනනේ හොද්දට හිතට වදිනවා. දැන් අපි පොත බලබලා ගියා. පොත බලනකොට මේක වෙන්නේ කොහොමද? ඔය ධම්ම හද කියන්නේ මොකද්ද? ධම්ම හදවත බෙදලා දක්වනවා. ධම්ම හදේ විභංගේ වචනෙන් වටිනාකම් බලන්න. ධම්ම හදවත බෙදලා පෙන්නනවා. සම්පූර්ණම ලෝකේ වේවා ලෝකෝත්තර වේවා යම්ත ධර්මයන් තියෙද හැම ධර්මතාවයන්ගේම හදවත වගේ තමයි ඕකේ තියෙන කාරණා ටික. ඔය කාරණා ප්‍රධාන කාරණා කියතියෙද 12ක් තියෙ. මේ 12 තමයි භූමි වශයෙන් බෙදලා යන්නේ. ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් ඉන්ද්‍රිය වශයෙන් සත්‍ය වශයෙන් හේතු වශයෙන් ආහාර වශයෙන් පස්ස වශයෙන් වේදනා වශයෙන් සංඥා වශයෙන් චේතනා වශයෙන් චිත්ත වශයෙන් කියලා කාරණා 12ක් වෙනවා. ඔය කාරණා 12 තමයි කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, අපරයබන්න භූමිය කියලා මේ හතර භූමියේ සිසාරා මේ කාරණා 12 මොනවාන ආකාරයකට පවතිද්ද කීයක් කීයක් තියද ඒකේ උප්පත්ති අවස්ථාවේදී කොහොමද පවතිනකොට කොහොමද චුත වෙනකොට කොහොමද කියලා චුත වෙනකොට නෑ උප්පත්ති අවස්ථාවේ කොහොමද මේ භූමිය කොහොමද කියලා ඔක්කොම විස්තර කරනවා. ඊට පස්සේ යමක ප්‍රකරණේ වගේ එකක තමයි දැන් ඔය තියෙන ප්‍රශ්න ඔය ඉදිරියට එනකොට තියෙන ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනවා ඒ වෑ. ඒ කියන්නේ සිත නිරුද්ධ වෙන හැමතැනකම රූපයත් නිරුද්ධ වෙනවද? රූපය නිරුද්ධ වෙන හැමතැනකම සිතත් නිරුද්ධ වෙනවද? කියලා ඔය වගේ ප්‍රශ්න සම්පූර්ණම ආයතන යමකය කන්ද යමකේ ඉන්ද්‍රිය යමකේ කියලා තියෙයි. මේවෙන් පෙන්නන්නේ මොවේ ඔය අදහස් අයින්නේ කරන්න. කෙනෙකුට හිත නැති වෙනවා රූපේ උපදිනවා. එතකොට ඒක යමෙකුට රූපේ නැති වෙනවා හිත උපදිනවා. ඔය ඒව එකින් එක එකින් එක එකින් එක එකින් එක ලිහලා 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 පෙන්නනවා. ඒව ඇත්තටම නිවන් දකින්න අවශ්‍යයි. ඔය වගේ ප්‍රශ්න පැටලෙනවා නම් පැටලුන ලියා ගන්න තියෙන්නේ. නමුත් හතර පද ගාථාවක් ඇති රහත් වෙන්න මෙච්චර දැනුමක් අවශ්‍ය නැහැ. ඔය දැනුම් ශේත්‍රය අවශ්‍යයි හොඳයි. බණ උගන්නන කෙනෙකුට මොකද කවුරු හරි කොතනක හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නේ निराකරණය කරලා දෙන්න. ඉතින් දෙයින රාග හිතේ යෙදෙන එක කොහොමද මම විස්තර කරන්නේ? මමසත් නේ දැන් මේ විල මොන උපාදාන එක්ක දින තියනවද කියලා. දැන් මොන ඕව තමයි ওই ධම්ම සංගණිය අවශ්‍ය. ඇත්තටම ධම්ම සංගණිය තියෙන්නේ ඕකටම. දැන් අපි ධම්ම සංගණිය උපාදාන පරයය කළා තිබුණා නම් ඕගොල්ලන්ට උපාදාන සම්බන්ධ ප්‍රශ්න නැහැ. උපාදාන කියලා කියන්නේ මොනවද කියලා අහුවාම ඔන්න හතර උපාදානෙම විස්තර කරනවා. එතකොට කතමේ ධම්ම නෝ උපාදාන. එතකොට උපාදානීය ධර්ම මොනවද? උපාදානේ මොකද්ද? උපාදානීය ධර්ම මොනවද? එතකොට අනුපාදානීය ධර්ම මොකද්ද? උපාදානෙට හිත නැති ධර්ම මොනවද කියලා පෙන්නලා උපාදාන චේව උපාදාන සම්පයුක්ත ධම්ම උපාදාන චේව උපාදානීය ධම්මා කියලා උගන්වන්න තැන් තියෙන්නේ. මේ උපාදානය ගත්තාම මම උපාදාන කියන එක අපි එදිනෙදා ජීවිතෙන් ගත්තොත් යම් ස්පර්ශ ආයතන හය පැත්තේ පුද්ගලියෝ ඉන්නවා කියලා පුද්ගලියෝ පෙනෙන කමට තමයි පෙනෙන අපිට පෙනෙනවනේ. ඒ පෙනෙන කම තමන්ගේ පැත්තේ තියෙන්නේ ඒකද කියනවා අත්වාද උපාදානය කියලා. මේ රූපේ පුද්ගලික සත්‍යය කියලා පෙනෙන කම තමන්ගේ පැත්තේ තියෙන්නේ අත්වාද උපාදානය කියනවා. අත්වාදී උපාදානය මිදුණු දවසට මේ රූප ටික අචේතනික මේ වස්තු වගේම එයාට හැඟීම දැනෙන්නේ මිසක පුද්ගල සංඥාව හිටින්නේ නැහැ. ඒ අත්වාද උපාදානයේ තමන්ගේ පැත්තේ ඇසුරු වෙන තාක්ම බාහිර ඇහැ පැත්තේ රූපේ පැත්තේ තව අය ඉන්නවා වගේමයි පේන්නේ. ditthi උපාදානය කියන්නේ කර්මානුරූපෝ ඉපදිලා කුසල කුසල කර්ම කරගෙන නැවත යන්න පුළුවන් සත්‍යෝ ඉන්නවා කියලා පටිච්චසම්පාද නොදන්නා කමෙන් ආත්මයක් දිගින් දිගට යන ආත්මියෝ සත්‍යෝ ඉන්නවා කියලා මේ සත්‍ය කතාව තුන් ditthiyekut එක තියෙන ගතියකුත් තියෙයි. ඒකත් තියෙන තමන්ගේ පැත්තේ. ඊට පස්සේ බාහිර අපියෝ හතරන් රිදි දියමන්තියක් කියනකොට ඒක මෙච්චර වටිනව නේද කියලා ඒ වස්තුව වටිනාකමක් පෙන්වන ගතිය තියෙනවනේ. ඒක තමයි කාම උපාදානය කියන්නේ. කාම උපාදානය. කාම උපාදානය ගෙවුනොත් ඕගලන්ට සිද්දු වටිනා දස්සමකවත් වටිනා කියලා කිසිවක් මේ ස්පර්ශ ආයතනේ නැහැ. රත්තරන් රිදි මුතුමැණික් කියලා මේ කඩදාසි කොළ කෑල්ලයි සංරිද්ධි මුතුමැණික් කියන එක අතර වෙනසක් නැහැ. පාරක දැක්කත් රත්තරන් කුට්ටියක් කියලා එකක්. මහ විශාල දියමන්තියක් දැක්කත් මෙයාගේ හිතේ වටිනාකම ඒ දෙන්නේ රහතන් වහන්සේ නම් දෙපාරක් හැරලවත් බලන්න නැතුව ගියා කියලා. ඒ තරම්ම වටිනාකම හැකලා ඒක දකින්නේ බයක් ඇටියෙට. උපාදානයේ හිත ධර්මයක් හැටියට දකින්න මිසක ලං වෙන්න නොසුදුසු සර්පයක් හැටියට දකින්න මිසක ඒක එහෙවත් දකින්නේ සර්ප සංඥාවෙන් දකින්න විතරයි. ආනන්ද සර්පයා දැක්කද කියලා බුදුරජාණන් වහන්සේ අහන්නේ. අන්න ඒ වගේ සම්ප්‍රදී මුතුමැණික් පේන්නේ සර්පෙක් වගේ මිසක බය වෙන්න ඕනේ ඈත් වෙන්න ඕනේ එකක් හැටියට දකින්න මිසක ගාන්න ඕනේ ලං වෙන්න ඕනේ කියලා දකින්නේ නැහැ. වස්තු අරඹය ගන්න ඕනේ ලං වෙන්න ඕනේ කියලා පෙනෙනකම තමයි කාම උපාදාන කියලා කියන්නේ. ඊගාවට මේ බ්‍රහ්මචර්යාවේ දන්නේ නැතුව මේ ආකාරයට හික්මුණුත් දුක නැති කරන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් කියලා ඒ විදිහට තමන් ජීවත් වෙන්න හදන ගතියක් තියෙන එකට කියනවා සීලබත උපාදාන කියලා. මේ විදිහට කටයුතු කළාම නිවන් දකින්න පහසු නැත්තම් දුක නැති කරගන්න පුළුවන් කියලා ඒකත් වෙනින් තමන් ගන්නවා. එතකොට මේ සතර උපාදානෙන් තමයි සම්පූර්ණ ජීවත් වෙන්නේ අපි. මේ ස්පර්ශ ආයතන හය පැත්තේ පුද්ගලයෙ ඉන්නවා, ආත්මීය දේවල් තියෙනවා, වටිනා කියන කැමති විය යුතු වස්තු දේවල් පුද්ගලයෙ ඉන්නවා කියලා. ඇති ගති. ඊගාවට උපාදාන ඡේව උපාදාන සම්පයුක්ත ධම්මා කියලා ගත්තහම එක උපාදානයක් තව උපාදාන දෙකක් තුනක් එක්ක යෙදෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ අරමුණ දකිනකොට පටිච්චසම්පාද දන්නේ නැත්නම් කර්මානුරූපව ඇවිල්ලා කර්ම කරගෙන යන විදිහ ආත්මයක් තියෙන සත්‍යයක් කියලා දකිනකොට ditthiyak tie අත්වාදියක් tie එදෙන්න කැමති වෙනකොට කාම උපාදානයක් tie කෙනාට කැමති කියනකොට මේ උපාදාන තුනක් එකට දැන් කාම උපාදානයක් tie අත්වාද උපාදානයක් tie ditthi උපාදානයක් tie රත්තරන් රිදී වගේ එක ගත්තාම කැමැත්ත විතරයි කෙනෙක් දකින්නේ. එතකොට කාම උපාදානයේ තී අත්වාද උපාදානයේ ditthi උපාදානය නැහැ. සමහර සත්‍ය පුද්ගලෙක් දකින්න පුළුවන්. නමුත් කැමැත්ත නැහැ. අත්වාද උපාදානයේ තී කාම උපාදානය නැහැ. තමන්ගේ දරුවව දකිනවා. ආදරේ දරුවේ කැටේ දකිනවා. කාම උපාදානයේ අත්වාද උපාදානයේ දෙක එකට ඉදිරියි. ඒ වගේ මේ කෙලෙස්වල කෘත්‍ය තියෙන්නේ. එතකොට දැන් මම දන්නේ මේ රූපේ දැකගොට මොන විදිහද තියෙන්නේ කියලා කෙනෙක් කියලා නම් ඇති වෙයි. කාම උපාදානය ඇති වෙනවද? ditthi උපාදානය ඇති වෙනවද කියන එක නම් මම දන්නේ නැහැ. තරහ ඇති වෙනව නම් ඒකයි ති මොකේද? පටිගිය අකමැත්තයි ති උපාදානයන්ගේ. ඇයි ඒ? කැමැත්ත කියන ධර්මතාවයේම අතුරු ප්‍රභේදයක් අකමැත්ත නිසා ඒක අයිති කාම උපාදානයට. මොකද මම කැමති මේක මෙහෙම තියන්න. කෙනෙක් ඒක අරගෙන වෙන තැනකින් තිබ්බහම මට අකමැත්ත ඇති වෙනවා. එතකොට මගේ අකමැත්ත කැමති විදිහට නැතිකම නිසා කියලා අකමැත්ති ප්‍රබවය ආරම්භකය කැමැත්ත. කැමැත්ත අතහැරියොත් අකමැත්ත කියලා එකක් ලෝකෙ නැති කරන්න නෑ වෙනම. ඒකයි කාම උපාදානය විතරයි උපාදානයකට තියෙන්නේ මෙතන. කාම උපාදානය අතහැරුණොත් පටිගේ අකමැත්ත තරහව කියලා අයින් කරන්න වෙන ශේත්‍රයක් නෑ, වෙන එකක් නෑ. මොකද කැමැත්තේම තව අත්තක් ඒක. ඒක පටිගේ කැමැත්ත කියලා ගන්නෙ නෑ. කැමැත්ත අයින් වෙච්ච දවසට පටිගිය නැතිකරන්න වෙන ක්‍රමයක් කරන්න ඕනේ නැති නිසා සංයෝජන වලින් මෙතන උපාදාන වලින් කෘත්‍ය හැටියට කරලා තියෙන්නේ කාම උපාදානයේ කෘත්‍ය විතරයි. කාම උපාදානේ නැති වුණාම අරක ඉබේ අතහැරේ. ඒ නිසා. එතකොට ඔය හිතේ තියෙන ගති බාහිර ස්පර්ශ ආයතන හය පැත්තේ ආත්මයක් තියෙනවා කියලා පෙන්නන ක්‍රම මනසේ තියෙන ditthi upadanaya. තමන්ගේ පැත්තේ තමන්ටයි එහෙම පේන්නේ මේ පැත්තේ තියෙනවා කියලා. නිල්පාට කණ්ණාඩියක් දාගත්තේ ඇහැට. ඇහැ විතරයි ආවරණය කළේ. නමුත් පෙනෙන්නේ රූපේ නිල්පාටට. කණ්ණාඩිය දාගත්තේ කියලා ඇහැ නිල්පාට වෙලා නැහැ. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? පේන්නේ රූපේ නිර්පාට වෙලා. ඒ වගේ තමා තුළ උපන්නහම ධිට්ඨිය ඒකේ ප්‍රතිඵලය පේන්නේ ඒ ධිට්ඨියෙන් ධිට්ඨිය රහස වෙන ස්කන්ධ ටිකයි කෙනෙක් වගේ. ඒ ධිට්ඨියෙන් බලන ස්කන්ධ ටිකයි කෙනෙක් වගේ. රතුපාට කණ්ණාඩියක් දාගත්තාම රූපයි රතුපාට වෙලා පේන්නේ. ඒ වගේ අත්වාද උපාදානේ තමන්ගේ මනසේ නැගිට්ටහම ඒ උපාදානයෙන් බැලුවහම පෙනෙන පැත්ත සත්‍ය පුද්ගලි වගේ පෙනෙන්නේ. වටිනා කියන කම යෙදෙන්නේ මනසේ සිටේ. ඒ වටිනාකමෙන් ආරෝපණය කරගත්ත සිටි මේ දිහා බැලුවහම පේන්නේ බාහිර වස්තු වටිනා වගේ. ඒ නිසයි කෙනෙකුට නොවටිනා වස්තුව තව කෙනෙකුට වටිනවා. කෙනෙක් කැමති වස්තුව තව කෙනෙක් කැමති නැහැ. දැන් කබරේක් වගේ මල කුණක් කන්නේ පුදුම ආසාවකින් කැමැත්තකින්. අපි ඒ පැත්තට යන්නත් අකමැති, ගන්නත් අකමැති. හිත නැමෙන්නේ නැහැ. බැරි වෙලා හරියනකොට අර කබරය හිතාගන්නේ මොකද? මං කැමති දේ උදුර ගන්න එනවා තමයි කියලා නැත්තත් උඹල ගහනවා අපිට. මොකද තමන් කැමති දේ ගන්න එනවා කියලා අපි එතෙන් යන්නේ තකමැත්තේ ඈ. නමුත් ඒ වගේ එයා කැමති අරමුණ අපි අකමැති. නමුත් කෙනා කෙනාට අපි කැමති අරමුණ එයා අකමැති. කෙනා කෙනාගේ එක එක වෙනස්කම්. ඒ වගේ ලෝකෙත් එහෙමයි. රහතන් වහන්සේලා මේ ස්පර්ශ ආයතන හය පැත්තේ පංචකාමයේ පැත්තේ ඇසුරු කරන්නේ තකමැත්තෙන් යන්නේ තකමැත්තෙන් කබරයි වගේ අපි හිතාගෙන ආයෙව උදුරු ගන්න දෙනවා වගේ තැනක. ඉතින් අපි කැමති අරමුණු වලට හැමෝම කැමති නැහැ. හැමෝම කැමති අරමුණු වලට අපි කැමතිත් නැහැ. එහෙම වෙන්නේ කෙනා කෙනාගේ මනසේ ගති එක එක වස්තු වල නානත්වය මත යෙදෙන උපාදානයන්ගේ වෙනස්කම මත. ආශ්‍රව වලත් තමයි ඔය නීවරණ ගොච්චකේ, හේතු ගොච්චකේ, ආසව ගොච්චකේ, උපාදාන ගොච්චකේ, ඕග ගොච්චකේ, යෝග ගොච්චකේ කියන ගොච්චක ටික කළානම් ධම්මසංගමේ ඔගලට හොඳට තේරෙනවා අපිට මේ මෙහෙම වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ එක කෙලෙසියක් තනිව සමහර විටක නෑ, කෙලෙස් දෙක තුනක් අනුග්‍රහය ලැබලා අර දරුවෙකුට කැමති කියනකොට පුද්ගල භාවයක් තියි, සත්ත්ව භාවයක් තියි, කැමැත්තක් තියි. ඒ කියන්නේ දැන් උපාදාන සම්පයුත්ත උපාදාන උපාදාන ධම්ම උපාදාන චේව උපාදාන සම්පයුත්ත ධම්ම උපාදානයක්ද වෙනවා, උපාදාන හා යෙදිලාද වෙනවා. අත්තවාද උපාදානය, ditthi උපාදානය හා කාම උපාදානය සමග යෙදිලා. කාම උපාදානය ditthi උපාදානය අත්තවාද උපාදානය එක්ක යෙදිලා. අත්තවාද උපාදානය කාම උපාදානය ditthi උපාදානය එක්ක යෙදිලා කියලා මේ වගේ එක උපාදානයක් අනිත් එක්ක යෙදුනහම ඒක ජීවිතයෙන් පෙළෙනවා. කෙනෙක් කෙනාට කැමති කෙනෙක් කියලා පේනවා, කෙනාට කැමති කෙනෙක් කියලා පේනවා, නමුත් කැමති නැහැ. කැමැත්තක් පේනවා කෙනෙක් කියලා පේන්නේ නැහැ කියලා තියෙන ওই උපාදානයේ ඉඳන ගති. දැන් මේ ෆෝන් එක ගත්තොත් කෙනෙකුට මේකට කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. මේක දකිනකොටම හිතේ ඇති වෙනවා. එතකොට හිතට තියෙන්නේ කාම උපාදාන. හැබැයි මේක පුද්ගලික සත්‍යයක ආත්මයක් කියලා එයාට පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ අරමුණේ ditthi උපාදානයේ යෙදිලා නැහැ, අත්වාද උපාදානයේ යෙදිලා නැහැ මනසේ. කාම උපාදානේ. ඔව්, ඉතින් දෙයක් දුරකතනය. වටිනාකම විතරක් නෙමෙයි, වටිනව දේ. දේ නැතුව වටිනාකමක් පේන්නේ නැහැ. වටිනාකම පේනින්නම දෙයකින් දෙයක් පේන්නම වටිනාකම. නොවටිනව නම් දෙයක් වටිනාකම හෝ නොවටිනාකම යෙදෙන්නේ දෙයක්මයි. දෙයක් දකිනකොට වටිනාකම නොවටිනාකම යෙදෙනවා නේ. හරි. දැනට මේ කාලේ දැන් බොහෝ දේවල් කියලා දුන්නා. හැබැයි විමුක්ති පරිපාචනීය ධම්ම කියලා එකක් තියෙනවා. මේවා ඔගොල්ලන්ගේ අහගත්ත දේ ජීවිතයට ඇතුළට බහින්න වෙලාවක් යනවා ටිකක්. මතක් කරන්න තියෙන දෙයක් තියෙයි දැන් එකෙක් දෙන්නේ නෙමෙයි, තුන් හතර දෙනෙක් ගියව දෝෂයක් මට අහු වුණා. මොකද මේ හදිස්සිය. හරිද? මං කිව්වේ බස් එකට නගින්න, බස් එකේ දුවන්න එපා කියලා රුක්මෝ කිව්වා වගේ. හදිස්සියලා හදිස්සි වෙච්ච පමණට ආශ්‍රයක් ෂේන්නේ. ඒ හදිස්සියත් මේ ආශ්‍රයක්ෂේ නැත්නම් මේ ධර්මයේ තමන්ගේ ජීවිතයට උරා ගන්න තියෙන ගතිය අඩු කරන එකක් වෙලා කියන එක දකින්න. අද තියෙන ඉක්මනට මේක කරගන්න ඕන කියලා හදිසියක් තියෙනන් ඒ හදිසිනුත් කරලා තියෙන හදිසියෙන් තියෙනක බලක් කළා. අද ඔගොල්ලෝ ගාව තියෙන හදිසියක් තියෙනන් ඒ හදිසියත් ප්‍රතිරෝධකයක් හැටියට දකින්න, බාධකයක් හැටියට දකින්න. මොකද්ද? ධර්මයේ ජීවිතයට බැස ගන්න තියෙන එක වළක්වන්න තියෙන ගතිය වලට තවත් එකක් තමයි මොකද්ද මේ හදිසිය කියන එකට ධර්මානුකූල වචනේ ධර්මමෙහි කරනකොට තියෙන මොකද්ද? හිත විසිරන. ඒ කියන්නේ උද්දච්චයට යනවා, මෙච්චර කරනවා තාම නැහනේ කියලා. එතකොට ඒකද තව කෙලෙසියක් නිර්මාණය කළා. මං කියේ දැන් අපි පුතේ මට හොඳට පෙරපසු මනස පේනවා. මේවා මම මේ කියන්නේ මං ගැන කියන්නේ ඕගොල්ලන්ගේ ජීවිතයට අර්ථයක් ගන්න. මුල කාලේ දැන් කාලේ මට මනස තේරෙනවා. මේට අවුරුදු 10කට ඉතින් ඉස්සෙල්ලා ගත්තත් මහාන වෙලා. නමුත් යම් අරමුණු තියෙයි සමහර ඒවා සිහි වෙනකොට අපරාධ මේක කිව්වි අපරාධ මේක කළේ කියන තැනකින් අරමුණු සිහි වෙනවා තමන්තම බඩපපුවන එක පිච්චෙනවා වගේ තැනකින් විහෙසකාරී සිතුවිලි උපදිනවා. අද එහෙම උපදින්නේ නූපදරනේ උපදින්නේම නැහැ. හැබැයි ඒකට කාලයක් ගියා. අරමුණු උපදිනවා. උපදින අරමුණු වල බර අඩුයි. විහෙස අඩුයි. වටිනාකම දැනෙන කම අඩුයි. හැබැයි ඒකට කාලයක් ගියා. අවුරුදු 10ක් 15ක් ගියා. ඕගොල්ලන්ට එච්චර වෙන්නේ නැහැ. මොකද ඕගොල්ලන්ට අපේ එච්චර කාලයක් මොහු කුරුල්ල වෙහෙසකින් හම්බෙච්ච ටිකේ ආරම්භය ඕගොල්ලන්ගේ ජීවිතය වෙලා මේ ධර්මයේ. අපිට එහෙම ධර්මයක් මෙනෙහි කරන්න කියලා දෙන්න මේ ගති ඉක්මනට අඩු වෙන විදිහේ ප්‍රයෝග කරන්න නුවණින් මෙනෙහි කරන්න සම්මර්ෂණය කරන්න කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ධර්මයක් ඉගෙනව උගන්නන කෙනෙක් හිටියේ නැහැ. අපිම ක්‍රම හොය හොය දන්න විදිහට හොය හොය ඇවිල්ලා තමයි මේක හොයාගන්නුනේ. හොයාගත්තේ. නමුත් අපිට අපුරු 10ක් ගියා. ඒකෙන් 10න් එකක් කියනකොට මං හිතන්නේ ඕගොල්ලන්ට මේ මට්ටම තෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ධර්මය අහගෙන එක අවුරුද්දක් දෙයක් යනකොට ඕගොල්ලන්ට අදාපේ ඉන්න මට්ටමට එන්න පුළුවන්. ජීවිතය ආධ්‍යාත්මික පැත්තෙන්. හැම වෙලාවෙම මේකේ ප්‍රතිඵලය මනින්ද තමන්ගේ ජීවිතය පැත්තෙන්. තමන්ට වෙහෙස දැවිල්ල පිච්චෙන එක දුක අපහසුකම අසහනය මේව අඩු වෙලාද කියන තැනකින් තමයි මේ ධර්මය කොච්චර ජීවිතයට පිටක් වෙලාද කියන එක පෙනෙන්නේ. වෙන මිම්මක් නැහැ. ඒකමයි අවශ්‍යත්. මොකද අපි බලාගෙන ආවෙම දුක නිවා ගන්න. ඒ දුකේ නිවීමේ පයින්ඩිය එකට කියන්න ඕනේ. ඒක හොඳට තේරෙනවා තමන්ට දැනෙනවා තමන්ට අත්විඳ හැකි තමන්ට. හැබැයි ඒකට කාලයක් යනවා. තේ ලිපේ තියෙන වතුර මූර්තියක් ලිපේ තිබ්බ ගමන්ම තේවුණු කරන්න හැදුවට හරියයි. ඒකටත් වතුර ටික රත් වෙන්නත් කාලයක් ගන්නවා. ඒ නිසා හදිසි වෙන්න එපා. උත්සාහවත් වෙනවා හැම වෙලාවෙම. ඒ වගේම මධ්‍යස්ත සප්තබොජ්ජංග ධර්ම තී සති සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ විකාස සම්බොජ්ජංගේ එයින් විරිය සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ මේ තුන් දෙනා එක පැත්ත. පස්සදි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ මේ තුන් දෙනා එක පැත්ත. සති සම්බොජ්ජංගේ ওই දෙපැත්තටම අනුග්‍රහය දක්වනවා. යම් කලක හිත විසිරේ නම් උත්සාහවත් වෙන තාම නැහැනේ කියලා ඒ වෙලාවකදී ධම්මවිචේ සම්බුද්ධංගයේ විරිය සම්බුද්ධංගයේ ප්‍රීති සම්බුද්ධංගයේ කියන දහම් කරුණු විමසීම වීරියට මෙනෙහි කිරීම ප්‍රීතිය ඇති වෙන ආකාරයට මෙනෙහි කිරීම නතරකට යුතුය. ඒ කාලෙදී පස්සද්ධි සම්බුද්ධංගයේ සමාධි සම්බුද්ධංගයේ උපේක්ඛා සම්බුද්ධංගයේ වැඩි යුතුය. යම් වෙලාවකදී හිත කුසීතයි නම් කම්මැලි නම් උත්සාහය යෙදෙන්නේ නැත්නම් එකල්ලි සමාධි සම්බුද්ධංගේ පසදි සම්බුද්ධංගේ සමාධි සම්බුද්ධංගේ උපේක්ඛා සම්බුද්ධංගේ නොවැඩිය යුතුය. එකල්ලි දහම් කරුණෝනේ විමසීම වීරියට මෙනෙහි කිරීම ප්‍රීතියට මෙනෙහි කිරීම ගත යුතුය. ධම්මවිචේ ප්‍රීති කියන මේ කාරණා තුන විපස්සනා අන්තයේ භාජනය කරනවා. පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ අංග තුන සමාධිය වජනය කරනවා. සති සම්බුද්ධංගේ මේ දෙකටම අනුග්‍රහ දක්වනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ගින්නක් අවුලවන්න ඕන වෙලාවට අමුදර අමුකොළ අමුගොම දිය සහිත වාතය නොදෙන්න ඕන. වියලි තන වියලි දර වියලි කොළ වියලි තෙතමනේ රහිත වාතය දෙන්න ඕනේ ගින්න අවුලවා ගන්න. ගින්නක් නිවන්න ඕන වෙනකොට වියලි දර, වියලි තන, වියලි ගොම මොකද කරන්න ඕනේ? නොදාන්න ඕනේ. අමු දර, අමු තන, අමු කොළ දිය සහිත වාතය දෙන්න ඕනේ. ඒ වගේ කෙනෙකුගේ හිත විසිරිලා නම්, නොසන්සුන් නම්, උද්දච්චයට ගිහිල්ලා නම් එකඟ නැත්තම් ඔය හදිසියත් ඕකම එකක් තමයි. එකල්හි හිත සංසිඳන කමටහන. එකල්හි මහණෙනි, එයා පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩි යුතුයි. අරමුණු වල මැදහත් වෙනකම, සති නිමිත්ත නිතරම ඇසුරකල චිත්ත සමතයක් ඇති කරනකම, ඒ වගේම කායික මානසික සැහැල්ලුව ආරෝපණය කරගත්ත මනසකින් ඉන්නකම. යම් වෙලාවක බණ භාවනාවට එව්වට මෙවට උත්සාහවත් වෙන ගතිය නැත්තම් බෑ බෑ කියලා පස්සට අදින ගතිය වගේ එන. එකල්හි වීර්යයට මෙනෙහි කරන්ද, ධම් කරුණ නුවණින් මෙනෙහි කරන්ද, ප්‍රීතිය ඇති වෙන විදිහට මෙනෙහි කරන්න. කොහොමද? ඒකාන්තේ ලාභයක් මත, මනහකට ලාභය, බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයක මත ඉපදෙන්න වුණා. සසර දුකින් නිවන සද්ධර්මයේ හම්බෙන වටපිටාවක් ලැබුණා. ඒ වගේම සසර දුකින් නිවන සද්ධර්මයේ මත අහන්ඳ ලැබෙනවා කියලා හිත ප්‍රීති වෙන, සතුටු වෙන පැත්ත අල්ලලා දෙන්න ඕනේ. එතකොට අර කුසීතකම අපහැරෙනවා. ඒ වගේ භවනා කරනවා කිව්වත් අරමුණු දෙකත් තමන් දක්ෂ වෙන්න ඕනේ. දක්ෂ වෙලා ප්‍රතිපදාවක් පුතේ තියෙන්නේ. පැයක් භාවනා කරනවා, පැය දෙකක් දවසට භාවනා කරනවා, පැය තුනක් භාවනා කරනවා කියලා එකක් නැහැ. ආශ්‍රයක් ෂේ වෙන තාක්, වං අතේ හුරු යන තාක් දකුණු අතින් කනවා වගේ. ස්පර්ශ ආයතන හය පැත්තේ නිත්‍යයි සැප ආත්මෝ සුභෝ දේවල් තියෙනවා ඉන්නවා කියන ගතිය මැකෙන තාක් මනසේ කර යුතු වැඩ පිළිවෙලක් තියෙයි. ස්පර්ශ ආයතන හය, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය එළඹ සිටපු දවසට කටයුත්තක් නැහැ. එයාට රිදෙන්න තැනක්, රිදවන්න තැනක් මේ තුන් ලෝකෙවත් නැහැ. කිසි කෙනෙකුට බය යටත් කෙනෙක් නෙමෙයි. ඒ මනසටයි කිව්වේ පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං කියලා කිව්වේ අන්න ඒ මනසටයි. ආශ්‍රයන්ගෙන් කෙලෙසුන්ගේ මනස මිදෙනවා කියලා විමුක්තිය ගැන කතා කරන්නේ. ওই ස්පර්ශ ආයතන හය ආරම්භය පුද්ගලයේ ඉන්නවා, සත්‍යයේ ඉන්නවා, වස්තු තියෙනවා කියලා තියෙන මේ හුරුව, මෙහෙම පෙනෙන ගතිය මනසේ ගෙවෙන එක. හතර උපාදානයෙන් මනස මිදෙනවා කියලා කිව්වේ, උපාදානය නැති සතර උපාදානයෙන් නැති කළා කියලා කිව්වේ මොකද්ද? මේ පෙනෙන පැත්තේ සත්‍යය පෙනෙනකම නැති වෙලා, ආත්මයම් පෙනෙනකම නැති වෙලා, වස්තු පෙනෙනකම නැති වෙලා, මේ විදිහට භ්‍රමචර්යාවේ නැත්තම් මේ විදිහට ප්‍රතිපදාවක හැසිරෙන්න ඕනේ දුකෙන් මිදෙන්න නම් කියන වෘත සමාදානයෙන් දුර වෙලා. එතකොට සුඤ්ඤෝගාම ස්පර්ශ ආයතන හයම එකක්. ඒකේ ඊතරම් තියෝරිම තියෙන්නේ. මේක පාරෙම තියෙන්නේ මේ පැත්ත. තින්නම් පාරගත තලේ සිටති බ්‍රාහ්මණ, ඊතර වෙලා එගොඩ සිටි බ්‍රාහ්මණය කියලා කියනවා මේ පැත්ත. එයා යහ පැත්තට යන්නේම නැහැ. ඊතර ඉවරට යන්නේම නැහැ. සතුරු සර්පය හතර දෙනාත් ඉන්නේ ওই පැත්තේ. සතුරු වදකය පහ දෙනාත් ඉන්නේ ওই පැත්තේ. ඈ එතකොට වැලිකිරි හැ පසන් හිටු මිත්‍යාත් ඉන්නේ ওই පැත්තේ. හිස් ගෙවල් හය තියෙන්නේත් ওই පැත්තේ. ඔක්කොම ටික ගම්පහරන හොරු ඉන්නේ ওই පැත්තේ. ওই ටික ඔක්කොම එතරම් මැරලා යනවා. මෙයා මෙතර සම්පූර්ණම මෙතර ඉඳන් ඔතෙන්ට යන්න තියෙන පාරම කඩනවා. එච්චර. ඉතින් මේක හරි අමුතු දර්ශනයක්. ඇත්තටම අර මං කියේ ගෑස් පුරවපු බැලුම් ටිකක් උඩට යන්නේ පාතට ඇදලා තියෙන තාක් යන්නේ නැහැ වගේ. මේ ස්පර්ශ ආයතන හය පිරිසිඳ නොදකින්න තා මේ ආශ්‍රයන් ගෙවෙන්නේ නැහැ. අතහැරලා යන්නේ නැහැ මේ ටික. ඒක මෙහෙ නෙමෙයි, මේ ගති ටික හිතේ තමයි කාම සතර උපාදානයේ මනසේ ඇති ගතියක්. නමුත් ඒක මේක හිතේ උපදින්නේ නේද, හිතේ උපදින්නේ නේද කියලා හිතලා හිතලා යවන්න බෑ, ගෙවෙන්නේ නැහැ. මොකද මෙයා උපාදාය කරගෙන තියෙන ස්පර්ශ ආයතන හය. රැහෙන් බැඳලා තියෙන්නේ මෙහෙ. එතන ලනුව කෙපුවොත් විතරයි මේක ගෙවෙන්නේ. රූප තණ්හා, ශබ්ද තණ්හා කියලා ඒ ආරම්භය තියෙන සංයෝජනය අතහැරුණොත් මිසක මේ වෙන ගෙවෙන්නේ නැහැ. ඒකයි දුක පිරිසිඳ දැකලා සමුදය දුරු කොට යුතුයි කියන කමක් පෙන්නන්නේ මේ ශාසනය. ඒ හින්දා කෙලෙස් තමන්ගේ මනස පැත්තේ තියන්නේ කියලා කෙලෙස් අයින් කරන්න දඟලන්න එපා. හැම කෙනෙක්ම හදන්නේ රාග දේශ මොහ දුරු කරගන්න වීර්ය කරන එකනේ. රාග දේශ මොහ කියන ටික දුරු වෙන්නේ නැත්තේ මේ ස්පර්ශ ආයතන හයේ බැඳිලා හින්දා. එතනයි ගැටේ ලෙහන් ඕනේ. ඇහත් රූපියක් දෙක නිසා පවතින චන්ද රාගයේ දෝෂේ ස්පර්ශ ආයතන හයේ පිරිසිඳ දකින්න දකින්න තමයි මේ ටික ගෙවෙන්නේ. ඒ හින්දා හැම වෙලාවෙම අනුපාදා පරිනිර්වාණය ස්පර්ශ ආයතන හය උපාදාන වශයෙන් නොගෙන කෙලෙස් ටික අතහැරුණේ කියන තැනක් තියෙනවා. ඕගොල්ලන්ට ඒ නිසා මේ ආධ්‍යාත්මික උපදින කෙලෙස් ටික ඇසුරු කරගෙන තියෙන තැහැරූප දෙක ඉපදුනේ තැහැරූප දෙක නිසායි, පවතින තැහැරූප දෙකෙන්මයි. කත් නිරුජ්ජමාන නිරුජ්ජති චක්කුන් ලෝකේ පිය රූපං සාදරූපං එත්තේ සතන්නා පහියමාන පහියති එත්ත නිරුජ්ජමාන නිරුජ්ජති. මේ තණ්හාව නැති වෙන්නේ කොහෙද? ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි තණ්හාව නැති වෙන්නෙත් මෙහි, ප්‍රහිණ වෙන්නෙත් මෙහි. උතනින් මිසක මෙහෙ නෙමෙයි. හොඳට මතක තබා ගන්න, සමුදියයි නිරෝධය දෙකම පින්නු එකතැන. සමුදිය දුරු කිරීමම නිරෝධය කියන තැනක් තියෙන්නේ මේ ශාසනය. මේ කෙලෙස් ටික ගෙවෙන්නේ නැති ඇහැ කෙරේ තණ්හාව තියෙන නිසායි. කෙලෙස් මනසයි. නමුත් සංයෝජන රැහන ඇදලා කූඤ්ඤ ගහලා තියෙන්නේ මේ දිව. හොඳට මතක තියාගන්න ඕනේ. තණ්හාව සරුංගලයක් නම් සරුංගලේ නූල් අති තියාගෙන ඉන්න ළමයා ඉන්නේ බිම. ළමයාගේ අති නූල් අතහැරියොත් ඔහු නූල කැපුවොත් නිසක සරුංගලේ යන්නේ ඒ තාක් නැත්තම් යන්නේ නැහැ. ළනුවත් බලයින හොඳ වාහනේ කම්බියක් වගේ එකක් නේ, ඒකත් නූලකට කැඩෙන්නේ නැහැ. ඉතින් සරුංගලේ උඩ වුණාට ඒක අල්ලගෙන තියෙන්නේ, අහුවෙලා තියෙන්නේ කොතින්ද? සරුංගලේ යවන්න ගැත්තේ. ඒ වගේ අත්වාද උපාදානයේ සරුංගලේ වගේ මනසේ තමයි. හැබැයි ඒකේ නූල තියෙන්නේ මොකේද? ස්පර්ශ ආයතන හයින. එතනින් අතහැරනොත් විතරයි මේක අතහැරන්නේ ගහලා යන්නේ. ස්පර්ශ ආයතන හය පිරිසෙන් දැකපු දවසට තමයි ආශ්‍රයන්ගෙන් කෙලෙසුන්ගේ මනස මිදෙන්නේ. ඉතින් ඔන්න ඔය ටිකමයි. කොයි පැත්තකින් ආවත් එන්නේ එකම උත්තරයට. ඊගාට මේ ධර්මයේ තියෙන විශේෂී ගුණයක් ඒ. මොන පරියායකින් මොන න්‍යායකින් කතා කරුවත් එකම මාර්ගයට එන්නේ, වෙනස් වෙන්නේ නැහැ. සූත්‍ර 100ක් කතා කරුවත් ආයෙත් එන්නේ උත්තරයට. එකම දැනට, එකම දෙයට, වෙනස් වෙන්නේ නැහැ. අරකින් කියපු එක වෙනස් එකක් වෙන එකකින් කරන්න පනවන්නේ. වෙන තැනකින් කියපු එක තව තැනකින් වෙන විදිහකට පනවලා නතර වෙන්නේ. කොයි තැනකින් ආවත් එක දර්ශනයට ඇවිල්ලා නතර වෙන්නේ. නියම සද්ධර්මයක ලක්ෂණ එය හඳුනා ගන්න පුළුවන් ඒකෙන්. හොඳයි, එහෙනම් හැමදෙනාම තෙරුවන් සරණයි.